සම්මාසුඤ්ඤ තන්විතප්පනහිත කියන චේතෝ මුක්තිය සාක්ෂාත් කරගන්න ඇත්ත දැක්ක යුතුයි කියන කාරණාව පෙන්වනවා. එතකොට හැම දේශනාවකින්ම කරන්නේ එකම තැනක් පෙන්වන එක. මේ එක වැවකට වහින්න තොටුපොළවල් රාශියක් තියෙනවා වගේ මේ ශාසනයේ මේ නිවන් දකින්න නැත්නම් මේ විමුක්තිය සඳහා නොයෙක් නොයෙක් ප්‍රතිකටවල් තියෙනවා. ඉතින් මම අද තව ප්‍රතිකටකින් අපේ ජීවිතේ අපි ඒ වැවටලා ඉන්න හැටි සහ අපි දැක්ක යුතු ඇත්ත මොකද්ද කියන එක පෙන්නනවා. තාපතෙන් ගත්තොත් ඇත්තටම හොඳට අහගෙන හිටියොත් උගලන්ට තේරුම් ගන්න පුළුවන් මේ කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මොකද්ද, කොහොමද කර්ම ක්ෂය වෙන්නේ, කොහොමද කර්ම ක්ෂය කරනවා කියලා කියන්නේ මොකද්ද, ඒක කොහොමද කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙයි. හැබැයි මතක් කරන්න වෙනවා ගොඩාක් ගැඹුරු. ඒ කියන්නේ බොහෝම සියුම්ව තමයි ඒ අර්ථය ගන්න තියෙන්නේ. ඒ හින්දා හොඳ අවධානයකින් හොඳ වුණාවකින් අහන්න කියන එක මුලින්ම මතක් කරනවා. ඊට පස්සේ ඒ ටික කතා කරලා වෙනද වගේ අපි අපව භාවනා කරමු. දවල් කාලෙදී බලාපොරොත්තු වෙනවා මේ අම්මා කෙනෙක් මතක් කරලා භාවනා කරලා නැහැ කන්න හැටි ටිකක් මුලින්ම මතක් කරන්න කියලා පවස් කාලෙදී මම භාවනා කරන හැටි පැහැදිලි කරලා දෙන්නම්. අපි සතිනිමිත්ත කියන්නේ මොකද්ද, සතිනිමිත්ත ඇසුරු කරන්න කොහොමද, විදර්ශනාව කියන්නේ මොකද්ද, විදර්ශනා කරන්න කොහොමද, සමතය කියන්නේ මොකද්ද කියලා ඒ ටික පැහැදිලි කරලා දෙන්නම්. උදේවගේ මේ දේශනාව කරන්නම් මම. මොකද මේ දහම හරි වටිනවා ගොඩක්ම. ඉතින් හොඳ ගුණාවෙන් හැමදෙනාම එක අහන්න කියලා මතක් කරනවා. මොන මේකෙදි ඇත්තටම බණ හේම භවනා මේ ආනිසංශය. එතකොට බණ හේමෙන්ම භවනාවෙන් කෙරෙන ඕන ටික කෙරෙනවා. එතකොට ඒක සිද්ධ කරගන්න පුළුවන්කම තියන්නේ ඔයගොල්ලන්ට. මොකද අර අපි මේ කතා කළා වගේ මේ සද්දය ඇහෙනකොට පෙරපසු මනස කොහටවත් යන්න නොදී ඒ ඔස්සේම එක කියන්නේ තමන්ට ඇහෙනවා, ඇහිච්ච බව දන්නවා, ඒකව වචනේ ඇහෙනවා, ඒකත් ඇහිච්ච බව දන්නවා කියන තැනකින්ම ඒ ඇහෙන දේත් එක්කම ඉන්නකොට තමන්ට හිත පහතත් යන්නේ, හොඳට හිතත් එකඟ වෙනවා. දේශනාව අවසන් වෙනකොට දහම් කර්මෝත්තරයට එනවා, අවබෝධ වෙනවා. සාදුසාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විමුතනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ එසමග්ගෝ සුද්ධිය කියලා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා යම් කලක විදසුන් නොනින් දැක්කෝ එදාට දුකේ කලකිරෙන්නේ. ඒ කලකිරීම විමුක්තියට මග, නිවනට මග, කෙලෙසුන්ගෙන් ආශ්‍රයන්ගෙන් මිදෙන්න තියෙන මග තමයි දුකේ කලකිරීම. දුක්සහගත දේ දුකයි කියලා අපිට පේන්නේ නැහැ. අපිට හිතෙන්නේ දුකේම එක පැත්තක් සැපයි කියලා, දුකේ එක පැත්තක් විතරයි දුකයි කියලා තේරෙන්නේ. ඉතින් යම්කිසි වෙලාවකදී සියලුම සංස්කාරය අනිත්‍යයි කියලා දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා කියලා කියන්නේ දුක විතරක් නෙමෙයි, අපි සැපයි කියන දේ තුළද තියෙන දුකයි කියන දැක්මක් යනවා. දුකයි සැපයි දෙකම දුකයි කියන අවබෝධයක් ඇති වෙනවා. එදාට තමයි දුක්ඛෝ සියලු දේ ගැනම අපේ කලකිරීමක් ඇති වෙන්නේ. එහෙනම් කලකිරීම ගත්තාම දෙයාකාරකින් තියෙනවා. ඒ කියන්නේ අනවබෝධයෙන් ඇති කරගන්න පුද්ගල භාවය තුළින් ඇති කරගන්න කලකිරීමක් තියෙනවා. තමන් කැමති දේවල් නොලැබුණාම කලකිරිලා සමහර වෙලෙ සියදී හානි කරගන්න බවවත් වෙනවා. නමුත් මේ ශාසනයේ තියෙන එහෙම කලකිරීමක් නෙමෙයි. අවබෝධය තුළින් ඇති වෙන සියලුම සංස්කාරය කෙරෙහි ඇති වෙන කලකිරීම. එතකොට අට්ඨිය චහරායති ජිකුච්චති. එතකොට සියලු සංස්කාරයන් ගැන හිවිචිත වෙනවා, ලැජ්ජිත වෙනවා, කලකිරෙනවා. එතකොට අන්න එබඳු මානසික මට්ටමක් තුළින් තමයි ලෝකේ අපි අල්ලන தත්ත්වය අතහැරෙන්නේ. ඉතින් ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි, වෙන්න ඕන එකක්. ඇත්ත දැකීම නිසා මනසෙ සිද්ධ වෙන්න ඕන එකක්. දැන් අසුචි අසුචි කියලා දකින හින්දා ඔගොල්ලෝ ලැජ්ජයි ළඟ තියාගන්න, පිළිකුල් එක අල්ලන්න හැම වෙලාවෙම අයින් වෙලා ඉන්න හදන්නේ, මිදිලා ඉන්න හදන්නේ. ඒක ඇලිලා ගෑවගෙන ඉන්න කැමතිද? නෑ. ඇයි? අසුචි බව දන්න නිසා, අසුචි බව දකින නිසා. අසුචි ස්වභාවය නොදන්නකොට තිරසංගත සත්‍යෙ පොඩි ළමයෙක් දිහා බලන්න, ඒ අසුචි දේ වුණත් ඇඟේ තවර ගන්නවා, ගා ගන්නවා. මොකද ඒක ලැජ්ජ වෙන්නේ නැහැ, ඒක පිළිකුල් කරන්නේ නැහැ. ඒ වගේ ලෝකේ දුක්ඛු දේ දුකයි කියලා ඇත්ත ඇති හැටි නොදන්නකොට අපි ඒව ඇඟේ ගාගෙන තවරගෙන ඒව තුල තමයි ඉන්නේ. ඉතින් අපි හරියට ඇත්ත දැක්කොත් තමයි ඒකේ ලැජ්ජ වෙලා කලකිරලා නොවැළිලා ඉන්නේ හැම වෙලෙම. එතකොට එහෙනම් මේ සියලුම සංස්කාරයන්ගේ ඇත්ත ඇති හැටි දැකපු දවසටයි ඒ දුකේ කලකිරෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ සියලු සංස්කාර කියලා කියන්නේ මොනවද. ඊට පස්සේ ඒ සියලු සංස්කාර අපි අපේ ජීවිතයෙන් දකින්න කොහොමද? තව ඇත්තටම ධර්මය කියන්නේ තව ඉගෙනුවක් නෙමෙයි. ධර්මය තුළින් තව ඉගෙනගත්ත පුද්ගලයෙක් බිහි වෙලා පළක් නැහැ. ධර්මය ඉගෙන ගැනීම තුළින් පුද්ගල භාවය දුරු වෙන ඕන මිසක තව ඉගෙනගත්ත පුද්ගලයෙක් විභාගයක් කරපු පුද්ගලයෙක් වගේ හොඳට ධහම දන්න පුද්ගලයෙක් නිර්මාණය වෙලා තේරුමක් නැහැ. ඉතින් ධහම අවශ්‍ය පුද්ගල භාවය දුරු වෙනමයි. ඒ නිසා කෙලෙසේ කියන එක දුරු වෙන. එතකොට අපිට පුළුවන්කම තියෙනුනේ මේ හැම ධහමක්ම අපේ ජීවිතයෙන් අත්විඳින්න නැත්නම් දකින්න. එහෙම පුළුවන් වුණොත් තමයි අපිට එතෙන්ට පැමිණ වාසය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම අපේ ජීවිතයෙන් දන්නේ නැත්නම් අපේ ජීවිතයෙන් ඒ ධහම දකින්න නැත්නම් ඒක අපේ පාඩමක් දැනුමක් වෙනවා. හොඳට සංස්කාරය ගැන දන්නවා. නමුත් ජීවිතේ කොතනද කියලා මෙන්න මෙතනයි මේ වචනේ තේරුම. අපේ ජීවිතේ මෙන්න මෙතන කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැත්නම් අපිට ඒ සංස්කාර දැන්ගේ අනිත්‍ය දකින්න අපි දන්නේ නැහැ. අපි ඒ කලකිරෙන්නේ නැහැ. ඒ නිසා මේ සංස්කාර ගැන එතනක් නෙමෙයි, සම්මා දිට්ඨිය ගැන හැම දර්ශනයක්ම මොමොයි ජීවිතයටම අල්ලලා පෙන්වන්නේ එකයි. ඒ කියන වචන අපේ ජීවිතේ මෙන්න මේ වගේ තැන් මේ වගේ අවස්ථාවලදී හම්බ වෙන සිද්ධාන්තයක් කියන කාරණාව. මොකද බුදුදහම කියලා ජීවිතයෙන් බැහැර යමක් හම්බ වෙන්න බෑ. බුදුදහමෙන් පෙන්වන්නේ මුළු විශ්වයම ලෝකයම කියන එක මේ බඹයක් වුණ ශරීරය තුළින් අවබෝධ කරගන්න. යම් කිසි කෙනෙක් අනන්ත විශ්වයම ගවේෂණය කළත් එයා බුදුදහම ගවේෂණය කළ හොයපු දැකපු කෙනෙක් නෙවෙයි. යම් කිසි කෙනෙක් තමන් කියන මේ ජීවිතය නැත්නම් මේ පංච උපාදානස්කන්ධය කියන ධර්මතාවය දැක්කනම් එයා බුදුදහම දැක්ක කෙනෙක්. ඉතින් තමන් තුළින් සියල්ල දකින පරියායක් ක්‍රම බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. ලෝකෙ කිසිවක් ඉතුරු නොවේ, හැම දෙයක්ම හසු වෙනවා මේ බඳක් මොන ශරීරය අවබෝධ වුණාම. ඉතින් මේ බඳක් පමණ ශරීරය තුල පවතින යථා ස්වභාවය අවබෝධ කරගන්න තව එක පරියායක් තමයි, ක්‍රමයක් තමයි මම මේ පෙන්වන්නේ. ඒ නිසා හොඳින් මේ වෙලාවේදී ඒක අහන්න. පින්වතුනි, සබ්බේ සංඛාරා කියලා කියනකොට සබ්බේ කියන වචනයක් ගත්තාම සියල්ලම කැටි කරලා කියන වචනයක් තමයි සබ්බ කියන වචනේ සියල්ලයි කියන එක. මොකද බුද්ධ දේශනාව තියනවා ක්‍රම දෙකකට තව එක පැත්තකින් ගත්තාම පරියාය සහ නිෂ්පරියාය කියලා. පරියාය කියලා කියන්නේ එක ක්‍රමයක් විතරක් වෙනවා. නිෂ්පරියාය කියලා කියන්නේ ක්‍රමයක් නෙවෙයි සියල්ලම කැටි කරලා. අපි කියමු මිනිස්සු මැරෙනවද කියලා හොත් ඔගලන්ට තව එක ක්‍රමයකින් තමයි දැන් මේ මරණය ගැන දෙන්නේ. මිනිස්සු මැරෙනවා කියලා කිව්වා. ඔගලන්ට තව ප්‍රශ්න අහන්න තව කෙනෙකුට ඉතුරු වෙයි. ඒකේ සර දෙයියොත් මැරෙනවද කියලා අහන්න පුළුවන්. ඔව් දෙයියොත් මැරෙනවා කියලා කිව්වොත් ඒකත් එක ක්‍රමයක් විතරයි. ඒකෝර දැන් දෙයියන්ගේ මැරීම ගැන මැරෙන හැටි ගැන මරණ විස්තර ගැන මරණවා කියන්නේ මොකද්ද කියන කාරණා ටික විතරයි ඒකට අදාළ වෙන්නේ. ඊට පස්සේ බ්‍රහ්මොත් මරණවද? ඔව් බ්‍රහ්මොත් මරණවා. කොහොමද මරන්නේ කියලා ඊට පස්සේ බ්‍රහ්මයට අදාළ ටික විතරයි එකෙන් කියන්නේ. නමුත් සියලු සත්වයෝ මරනවා කිව්වහම දැන් එතකොට ඉඳ නැහැ. ඒ කියන්නේ දෙවියොත් මරනවද? බ්‍රහ්මොත් මරනවද කියලා අහන්න ඉඳ නැහැ. සියලු සත්වයෝ මරනවා කියලා කිව්වහම ඔක්කොම කැටිකල්ලා තියෙනවා. ඒකට කියනවා නිෂ්පරියාය. පරියායකින් නෙමෙයි ඔක්කොම එකතු කරලා කියන්නේ. අර එකකින් එකකින් අහන එකට කියනවා පරියාය කියලා. ඒ වගේ සබ්බේ සංඛාරා කියලා කියවහම දැන් සියලුම සංස්කාර ගැන කියලා කියනවා. කියන් තියෙනවා මෙතනදී ආය සංඛාර එකක් දෙකක් තුනක් කොහොම ගැන අහන්න ඕනේ නැහැ. සංඛාර කියන වචනේ නොයෙක් නොයෙක් තැන්වලදී මේ ශාසනයේ නොයෙක් නොයෙක් අර්ථයන් සඳහා භාවිත කරනවා. එතකොට කොවිතනක කොහොම මොන විදිහට භාවිත කළත් ඔක්කොම ටිකයි තියෙනවා මේ සබ්බේ සංඛාරා කියලා කිව්වා. එතකොට දැන් අවිද්‍යාපච්චය සංඛාරා කියලා කිව්වොත් එක් පරියායක් විතරයි, එක් ප්‍රමයක් විතරයි. අවිද්‍යාවෙන් හටගන්න සංස්කාර ගැන විතරයි එකෙන් කියන්නේ. නමුත් සබ්බේ සංඛාරා කියලා කිව්වොත් සියලුම සංස්කාර අවිද්‍යාවෙන් හටගන්නේ වෙන්න පුළුවන්, තව අනිත්‍ය වෙන්න පුළුවන් ඔක්කොමයි. අපි පොඩ්ඩක් බලමු සියලුම සංස්කාර කියලා කියන්නේ මොනවද, ඒවා කොච්චර ප්‍රභේද තියනවද, ඒවා ගති ලක්ෂණ මොනවද, ඒවා අපේ ජීවිතෙන් දැනගන්නේ හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව. ඇත්තටම ධර්මය කියන එක අපේ ජීවිතෙන් දකින්න ඕනේ. මේ ධර්ම එක එක ක්‍රම තියෙන්නේ අවබෝධය පහසුව සඳහා. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ හොති. ධර්මයේ දැනගෙන අර්ථය දැනගෙන ධර්මානුධම්ම ප්‍රතිපත්තිය හැසිරෙන්න ඕනේ. ඒක ධර්මයේ තියෙන අර්ථය අපි දැන් දකින්න ඕනේ. මෙතනින් සබ්බේ සංඛාරා කියලා කිව්වහම සියලු සංස්කාරය කියන වචනය ප්‍රධාන වශයෙන් ගොඩවල් හතරකට, කොටස් හතරකට බෙදෙනවා. සංඛත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණක සංඛාර, පයෝග අභිසංඛාර කියලා සංඛාරයේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට බෙදෙනවා. බෙදලා මේ තියෙන සංඛාර කියන වචනයෙන් හඳුන්වන අර්ථ යම් තාක් තියෙනම් ඒ ඔක්කොම ওই හතර පොඩි හතර ඇතුලේ තමයි තියෙන්නේ. පළවෙනි එක තමයි සංකත සංඛාර. ඒ කියන්නේ සකස් වෙච්ච, ප්‍රත්‍යයෙන් හටගත්ත, සකස් වෙච්ච කියන අර්ථයෙන් සංකත කියන අර්ථයෙන් සංකත සංඛාරයි කියලා කොටසක් තියෙනවා. සංකතයටත් සංඛාරයි කියලා හඳුන්වනවා. කුමක් නිසාද? හේතුන්ගෙන් හටගත්ත, ප්‍රත්‍යයෙන් හටගත්ත, සකස් වෙච්ච කියන කොට. එතකොට මේ හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත සකස් වෙච්ච කියනකොට ඒ සංකත ධාතුව තුළ තියෙන කිසිම දෙයක් සංකතයි කියන වචනේ කිව්වහම තේරුම් ගන්න ඕනේ ඒ සංකත ධාතුව තුළ තියෙන කිසිමම දෙයක් එහෙම් පිටින් ඒව තිබුණා නැහැ. හැම එකක්ම හැදිච්චා. හැදිච්ච දේ නොවන ධර්මතා රාශියක් එකතු වෙලා හැදිච්චා. මම අර ඉස්සර උපමාවක් උගලන්ට කියන්නේ දැන් තේක කියන එකක් ගත්තොත් ඒක සංකතයි, සකස් වෙච්ච එකක්. තේක නොවන හේතු ටිකක්, සීනි ටිකක්, තේකොළ ටිකක්, කුණුවතුර ටිකක්, කිඹුරු ටිකක් අපි දැම්මහම පෙර නොතිබීම තේක කියන එකක් හැදෙනවා. එතකොට තේක නොවන කාරණා රාශියක් දාලයි තේක කියන එකක් හැදිලා තියෙනවා. තේ පැටව එහෙම ඇවිල්ලා නැහැ. මේ තේකින් තත්වයක මේ තේකින් තාවයක කියන තේ පැටව නැහැ. එතකොට පෙර නොතිබීම හටගෙන තියෙනවා. හටගෙන තියෙන තේක නොවෙන ධර්මතාවට අවිලා. තේක හැදි කියලා තිබුණා තේ හැදිලා නැහැ. එතකොට තේක නොවෙන ධර්මතාව. තේකොළ කියන්නේ තේකක් නෙමෙයි. සීනි කියන්නේ තේකක් නෙමෙයි. උණුතර කියන්නේ තේක නෙමෙයි. නේද? එතකොට ඒ ටික ඔක්කොම එකට යෙදුවාම එකට කවරන් කළාම එකට රාශි වුණාම සකස් වුණාම හටගත් දෙයක් තමයි මොකද තේක. තේක කියන්නේ ඵලය. පටිච්ච සමුප්පාදය. මේ පටිච්ච සමුප්පන්නය. පටිච්ච සමුප්පාදය නැත්තම් ප්‍රත්‍ය මොකද්ද? සීනි, තේකුළු, උණුතර, ඉඟුරු මේව ප්‍රත්‍ය. ප්‍රත්‍ය සමුප්පන්නය මොකද්ද? තේක. හේතුඵල ධර්ම. හේතු ටිකෙන් සහතගත් ඵලය. එතකොට ඒ වගේ සංකත කියලා කියන්නේ සකස් වෙච්ච. එතකොට සංකතය තුල තියෙන හැම දෙයක්ම සකස් වෙච්ච දේවල්. තේකෝක්ති හේතුව තමයි සීනි, උණුවතුර, තේකොළ. එතකොට ඉඟුරු දානවා නම් ඉඟුරු. ඔය ටික හේතු. ඵලය තමයි තේක. අපි දහන්නේ. ඔව්. එතකොට ඵලය කියන එකට දැන් මේ හේතු ටික වේදලා. නමුත් හේතු ටික නෙවෙයි මේ තේක කියලා කියන්නේ හේතු එකක් එකකුත් නෙමෙයි. හේතු ඔක්කොමත් නෙමෙයි. හේතුන්ගෙන් බැහැරත් නෙමෙයි. හේතු නැතුව හටගන්නෙත් නැහැ. නමුත් හේතු ටික නම් තේක සීනි වලත් තේ තියෙනවා. තේක වලත් තේ තියෙනවා. උමුත්‍ර වලත් තේ තියෙනවා. මේවෙන් බහැරත එකක් නම් මේව නැතුවත් එකක් හම්බ වෙනවා. මේව ටික එකක් එකකුත් නෙමෙයි, ඔක්කොමත් නෙමෙයි, නැතුවත් නෙමෙයි. මේ වෙනම සිද්ධියක්. එතකොට හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ වගේ. එතකොට සංකත කියලා කිව්වේ සකස් වෙච්ච කියන එක. ඔය සංකතය තුළ තව තියෙන විවිධ ගති වලට හැදිච්ච දැනට දාකින සංකත සංකාර කියනකොට හේතුන්ගෙන් හැදුණු ප්‍රත්‍යයෙන් හැදුණු සකස් වෙච්ච කියන අර්ථයෙන් සංකත සංකාර කියනවා. ඊගාවට තියෙනවා අභිසංකත සංකාර කියලා. තව තියෙනවා සකස් වෙච්ච කර්මයෙන් සකස් වෙච්ච තියෙනවා. කර්මය නිසා හටගත් විපාකවලට කාමවචර, රූපවචර, අරූපවචර, කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ තියෙන විපාක තියෙනවා නම් මෙන්න මේ විපාකවලට කියනවා අභිසංකත කියලා. අභිසංකත කියලා කියන්නේ කර්මයෙන් කළ අරවා ප්‍රත්‍යයෙන් කළ හේතුන්ගෙන් කළ මේක කර්මයෙන් කළ විපාකය. එතකොට අභිසංකත සංඛාරය. ඊට පස්සේ තව තියෙනවා අභිසංකරණක සංඛාර කියලා. ඒ අභිසංකරණක සංඛාරයට තමයි අපි අවිද්‍යාපච්ච සංඛාර කියන ටිකයි කියන්නේ. අභිසංකරණක සංඛාරය කියන එකට පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනිච්ඡාභිසංඛාර, කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා අපි කතා කරන ටිකයි අභිසංකරණක සංඛාරයට. තව දින සංස්කාරයක් ප්‍රයෝග අභිසංඛාර කියලා. ප්‍රයෝග ඒ කියන්නේ කර්ම ක්ෂය ක්‍රියෙන් පිණිස පවතින කර්ම. ලෝකෝත්තර මාර්ගසිතක ඵලසිතක යෙදෙන චේතනාවට කර්මයට කියනවා. එක කර්මයක්. හැබැයි කර්ම ක්ෂය ක්‍රියෙන් පිණිස පවතින කර්මයක් එක. ඒක තවත් රැස් වෙන කර්මයක් නෙමෙයි. කර්ම ක්ෂේත්‍රයෙන් වෙනස පවතින කර්මයක්. ඒකට කියනවා පරිවගපි සංඛාර කියලා. එතකොට යම් තාක් සංඛාර කියනකොට තියෙන සංඛාර ඔක්කොම ටික මේ ගොඩවල් හතරට අයිති වෙනවා. දැන් අපි බලමු අපේ ජීවිතයෙන් මේ හතර අපිට හම්බ වෙන්නේ කොතනින්ද කොහොමද කියලා. නැත්තම් ඕක දැන් අපිට පාඩමක් නෙවෙන්නේ. හොඳට සංස්කාර ගැන්නේ ගණකට පුද්ගලයෙක් වෙන්නේ. නමුත් අපිට අපේ ආයතන ටික පරිහරණය කරද්දී මෙතන තියෙන්නේ මේ සංඛාරය මේ මට්ටම මේ සංඛාරය මෙහෙම කළොත් කර්ම රැස් වෙන්නේ අභිසංකරණක සංඛාරය මෙහෙම කළොත් ප්‍රයෝග අභිසංකාරය කියලා අපේ ජීවිතෙන් අපිට දැනගන්න පුළුවන් කම තියෙනවා. එතකොට තමයි අපිට මේ සංස්කාරයන්ගේ යථා භූත ස්වභාවය අනිත්‍ය දකින්නවා කියන කාරණාව අනිත්‍ය සාක්ෂාත් වෙන විදිහට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි, අපි ඇහෙන් රූපයක් බලනවා කියන අවස්ථාව ගන්න. දැන් ඇහෙන් රූපයක් පෙනෙනකොට අපි දැන් මේ අරමුණ බලමු. මේ ඉදිරියේදී මේ කියන කරුණු ගොඩක් ගැඹුරුයි. ඒ හින්දා හොඳට අහගෙන ඉන්න වෙනවා. ගැඹුරු වෙන්නේ කර්ම රැස්වෙන හා කර්මත් ඡේදන හැටි කියලා දෙන්න ගියාම. අපි දැන් ඇහැට රූපයක් පෙනෙන අවස්ථාව ගන්න. අපිට රූපයක් පෙනෙනකොට රූප පෙනෙන මේ ඇහ තියෙනවා නම් ඇහෙන් හදලා ඇහ නිසා පෙනෙන රූප තියෙනවා නම් මේ ඇහැ රූපයයි දෙක අයිති සංකත සංඛාරයට. ඇහැ කියන එක කර්ම නෙමෙයි. ඇහැ කියන එක කර්මයට විපාකිකුත් නෙවෙයි. ඇහැ කියන එක ලෝකෝත්තර ධර්මයකුත් නෙවෙයි. එතකොට ඇහැ අයිති වෙන්න තියෙන්නේ එහෙනම් ඔය තුන් ගොඩින් එකකටවත් අයිති නැතිනම් අයිති වෙන්න තියෙන ගොඩ මොකද්ද? සංගත කියන එකට. ඇහැට පෙනෙන රූපය කර්ම නෙමෙයි. කර්මයට විපාකිකුත් නෙවෙයි. ලෝකෝත්තර ධර්මයකුත් නෙවෙයි. එහෙනම් ඒක අයිති වෙන්න තියෙන මොකේදද? සංගත සංකාරයට. ඇහැයි රූපයයි දෙක අයිති සංගත සංකාරයට. ඒ දෙන්න නිසා උපදින චක්කු විඥානීය තියෙනම් රූප දැනගන්න හිත ඒ චක්කු විඥානය සමග පහළ වෙන අරමුණ විඳින අරමුණ හඳුනන අරමුණට හිතනවා කියන ගති ටික ගන්න. මේ ටික අයිති අභිසංකත සංකාරයට විපාක. එතකොට අපිට ඇහැට රූපයක් පෙනෙනවා කියන මේ සිද්ධියට හැබැයි හොඳට කල්පනාකාරී වෙන්න පෙනෙන දේ දැනගන්නා වූ සිද්ධියට සම්බන්ධයක් නැහැ. දැනගන්න පැත්ත තමයි මම කියුවේ නැහැ. පෙනෙනවා කියන සිද්ධිය විතරයි. එතකොට පෙනෙනවා කියන මේ අරමුණේ අතීත සංඥා කිසිවක් තියෙන්න බෑ. ප්‍රපංච කෙලෙස් කිසිවක් නැහැ. කිසිවක් ගන්නා හඳුනා කිසිම දෙයක් නැහැ. මේ පෙනෙනවා කියන දේ පෙනෙනවා කියන අරමුණ නිර්මාණය වෙන පැත්තේ පෙනෙන පැත්තේ තියෙන සංස්කාරයන්ගේ කාරණා දෙකක්. සංකත සංකාර සහ අභිසංකත සංකාර කියලා. එතකොට තාපයෙන් ගත්ත පුරාණ කර්මෙන් හටගත්ත විපාක. පෙනෙනවා කියන සිද්ධාන්තය ළඟන්නේ ඉවරයි. පෙනෙනවා කියනකොට එතනදී කිසිම විදිහක දැනීමේ සම්බන්ධතාවය දැන ගැනීමේ සම්බන්ධතාවයක් අයිතිමම නැහැ. කිසිම විදිහක අයිතියක් නැහැ. දිට්ඨි දිට්ඨ මතන් පෙනීම මාත්‍රයක් විතරයි. ඒක එක පැත්තක් එකාන්තයක් ස්පර්ශයන්ත කියලා කියනවා. අපි කියමු දැන් එකම වස්තුව මේ එකම රූපය ගන්න. ඒ රූපය පෙනෙන මත්තම කාගෙත් ඇහැට පෙනෙන්නේ එකම විදිහට. පෙනෙනකොට එක්කෙනෙක් දැනගන්න පුළුවන් මේ මගේ තාත්තා කියලා. එක්කෙනෙක් දැනගන්න පුළුවන් මේ මගේ ස්වාමියා කියලා. එක්කෙනෙක් දැනගන්න පුළුවන් මේ මගේ පුතා කියලා. දැන් එකම රූපයක හැමෝගෙම ඇස් ඉදිරියට ආවේ පෙනෙන්නේ එකම සිද්ධිය. නමුත් දැනගන්නවා කියන තැනදී විතරයි වෙනස් වෙලා තියෙන්නේ නේද? එතකොට එකෙන් අපිට පෙනෙනවා දැනගන්නවා කියන සිද්ධිය පෙනෙනවා කියන සිද්ධියට අයිති වුවක් නෙවෙයි කියන එක. පෙනෙන දේ දැනගන්නවා නම් කාගෙත් දැනගැනීම එකමත්තම වෙන්න ඕනේනේ. එකම රූපය ආරම්භයා එක්කෙනෙකුට ඒ රූපේ තාත්තා වුණේ, එක්කෙනෙකුට පුතයා වුණේ, එක්කෙනෙකුට ස්වාමියා වුණේ කොහොමද? දැනගැනීම මත නේද? එතකොට හැබැයි හොඳට මතක තබා ගන්න කෙලෙස් ප්‍රපංච තණ්හා කියන ටික තියෙන්නේ පෙනීම මත නෙමෙයි දැනගැනීම මත. තාත්තා කියලා දැනගත්තාම එයාගේ මනස මේ රූපය අරඹය නෙමෙයි, එයාගේ මනසේ කොට නැගෙන්නේ තාත්තා කියන සංඥාව එක්කම ලෝභයේ extra විදිහක පැතිකඩක්. ලෝභය නමුත් එක විදිහකටයි මනසේ යෙදෙන්නේ. ඊගාවට මගේ ස්වාමියා කියලා දකිනකොට ඒ දැනගැනීමත් එක්කම එයාගේ මනසේ යෙදෙන්නේ ලෝභය තව ආකාරයකට. ඊට පස්සේ මේ මගේ පුතා කියලා දැනගන්නකොට එයාගේ මනසේ යෙදෙන්නේ ලෝභය තව ආකාරයකට. හැමෝම අන්තිමට තමන් හිතපු විදිහට තමන් තුළ ලෝභය කියන චෛතසිකය උපද්දවගෙන තියෙන්නේ. නමුත් ඒක පේන්නේ නැති හින්දා ඒ චෛතසිකයෙන් මේ රූපය අතුරු කරලා ඊට පස්සේ තියෙන්නේ. මේ ගතියෙන් එයා තාත්තට ආදරේ කියලා ඒ හිතේ තියෙන ගතිය හැම වෙලාවෙම මේ රූපය බලන හිතේ තියෙන ගතිය සිහි කරගන්නවා. මේ හිතේ තියෙන ගතිය සිහි කළ මේ රූපය උපද්දනවා. රූපේ එතකන් පැත්තක. හැම වෙලාවෙම රූපය උදව් කර කර තමන්ගේ මනසේ තියෙන ගතියම ඇසුරු කරන්නේ හැමෝම. තේරෙනවද මම කියන්නේ? ඒ කියන්නේ අපි ආදරය, සෙනෙහස, දැඳීම කියනකොට අම්මා, තාත්තා, දුව, පුතාට කියලා බාහිර රූපයක ගනුදෙනු කරන්නේ නැහැ. ඒ රූපය ඇත්ත නොදන්නා කම නිසා අපේ මනස තුල ඇති කරගන්න ඒ කෙලෙස් ගතිය පවත්තල ඒක ඇසුරු කරන එක තමයි මේ රූපෙත් එක්ක කරන්නේ නිතරම. හරි, ඒක අපි පස්සේ කතා කරමු. එතකොට දැන් මට ඕනේ උනේ පෙනෙනවා කියන මට්ටම හැමෝටම සමාන වුණා. කාටත් එක විදිහේ රූපයක් තමයි පෙනුනේ. නමුත් දැනගන්නවා කියන තැන ඉඳලා වෙනස් වුණේ නේද? හරි. එතකොට දැන් මෙතනදී මෙන්න මේ පෙනෙනවා කියන ටික අයිති පුරාණ කර්මයෙන් හටගත්ත විපාක කියන තැනට. පෙර ජීවිතයේ කර්ම වලට විපාක කියන ටික අයිති මෙන්න මේ පෙනෙනවා කියන සිද්ධාන්තය දක්වා. ඔය තුල කර්ම නැහැ, කෙලෙස් නැහැ, සසර නැවත ඉපදීම ලබා දෙන්න පුළුවන් හැකියාව ඔය තුල නැහැ. ඔය තුල ප්‍රශ්නයක් නැහැ. රහතන් වහන්සේ නමකට උනත් ඔය මට්ටම පවතිනවා. එතකොට ඒ පුරාණ කර්මය පැත්ත නියෝජනය කරමින් පෙනෙනවා ඇහෙනවා කියන ස්පර්ශ ආයතන හයම පවතිනවා. පෙනෙනවා විතරයි, ඇහෙනවා විතරයි, දැනගන්න ඒවා කිසිම මිම්මක් නැහැ. කිසිමම තේරුමක් නැහැ, දැනගෙන්නක් නැහැ. පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන ටික. එතකොට මේ තෙන්ට අයිති සංස්කාරයන්ගේ කීයක් අයිතිද? දෙකක් අයිති. සංකත සංකාරයේ ඇහැයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයි, කයයි පොට්ටබ්බයයි, මනසයි ධර්මාරම්මණයයි කියන ටික සංකත සංකාරය. ඊට පස්සේ එතනදී මනසයි ධර්මාරම්මණයයි නම් අපිට අභිසංකත සංකාරය වෙනවා මුල් අවස්ථාවේදී. එතකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ සිත් මේවැයෙල්ලා අභිසංකත සංකාර. එතකොට ඔය සංස්කාර දෙක තුලින් අපේ ජීවිතය ඇති කරලා තියෙන පෙනෙන බව, ඇහෙන බව, ගඳ සුවඳ දැනෙන බව. මම ඔයගලන්ට තව උපමාවක් කියන්නම්. මේකෙන් සියලු ආයතන ටික බලා ගන්න. එතකොට ආයතන ටික මොනතරම් අහිංසකද කියනක ඕගලන්ට පේනේ. දැන් මෙහෙම ඉන්නකොට මෙතන කවුද ඉන්නේ ජර්මන් භාෂාව දන්න? කවුරුත් නැහැ නේ? එහෙනම් කවද? ජර්මන් භාෂාවෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මොනවහරි කියාගෙන ගියොත් ඕගලන්ට මොනවද තේරෙන්නේ? මොකුත් තේරෙන්නේ නැහැ. නමුත් සෝතම් පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥාන. කනයි සද්දයයි දෙක ගැටීම නිසා සෝත විඥානේ ඉපදිලා තියෙන සද්දේ ඇහිලා තියෙනවා ඔයගලන්ට. සැබෑවටම සද්දේ නියම ඇත්ත තමයි ඔය. දැන් සද්දයක සද්ද රූපයේ පුරාණ කර්මෙන් හටගත් සද්දේ කියන තැනක ඒ ජර්මන් ජාතික කෙනෙක් කතා කරනකොට එහෙන සද්දයක් තියෙනවනේ. එතන තියෙනවා සංකත, අභිසංකත සංඛාර දෙක. නමුත් ඒ තුල ඕගලන්ගේ මනස තුල කිසිම නිමිත්තක් ඇති කරලා තියෙනවද? නෑ, අනේ මෙත්තයි. ඕගලන්ගේ මනස තුල මොන වගේ ධර්මතා ටිකක් මැවිලා තියෙනවද? මොකුත් නෑ, ශුන්‍යයි. මොන වගේ දෙයක් තිබුණත් හොඳයි කියන අදහසක් තියෙනවද ඕගලන්ට? මොකුත් නෑ, අත්වල නෑ. මේ සද්දේ ආරම්භය තමන්ගේ මනස තුල තියෙන ශුන්‍යත අනිමිත් අපනිත බව නියම ඇත්ත දැක්කහම. එතකොට දැන් බලන්න, එතකොට සද්දේ කියන එක, ඒ සද්දේ කියන එක හොඳට ඇහෙන බැරි වෙලා ඕගලන්ට මුකුත් තේරෙන්නේ නැහැ. නමුත් සද්දයක් ඇහෙනවා කියලා හරි හිතුණා. ඒක තමන් හිතපු එකක් නෙවෙයි, සද්දයට අයිතිද? මොකක් හරි සද්දයක් නේ කියන අදහසක් ඇති වුණොත් ඒකද මොකක් හරි සද්දයක් කියන අදහස තමන් හිතපු එකක් නෙවෙයි, සද්ද නෙමෙයිනේ. එතකොට සද්දේ ආරම්භය කුමන හෝ අල්පෙන්දි තුඩක හෝ ගතියක් මනස තුල ඇති කරලා තියෙනවද? කිසිම ගතියකට අයිති නැහැ. තේරෙන්නේ නැහැ. බැරි වෙලා මේ මත බහිනවා නේද කියලා ඕගොල්ලන්ට තරහ යන්න නිමිති මනසේ හට ගන්න දේ සද්දේ. මට හොඳයි කියනවා කියලා සතුට වෙන පුළුවන් නිමිති තියෙනවද? නැහැ. ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටින් එකක්වත් ඕගොල්ලන්ගේ මනසේ ඇතිකරන මේ සද්දේ සමත් වෙලා තියෙනවද? නැහැ. ස්පර්ශ ආයතන හයේම ඇත්ත එහෙමනම් සැබෑවටම ස්පර්ශ ආයතන හයේම ඇත්ත උක. ස්පර්ශාන්ති කියන පුරාණ කර්මයෙන් හටගත් ස්පර්ශ ආයතන හයේම ඇත්ත උච්චරයි. සංකත අභිසංකත සංකාර දෙකේ. ඊට පස්සේ දැන් මම මේ කතා කරන සද්දේ ඔගොල්ලෝ ගාවට එනකොටත් සද්දේ ඇත්ත උච්චරයි. සද්දේ ඇහෙනවත් එක්කම ඔගලන්ට තේරුණා කියන්නේ ඒ සද්දේට, ඒ ශබ්ද සංඥාවන්ට අපි හදාගෙන තියෙන චිත්තජ රූප සිහිපත් කරගෙන තියෙන නැත්නම් අපි අදහස් සිහි කරගෙන තියෙන්නේ මේ කියන එක තේරෙනවා කියලා කියන්නේ කතා කරනකොටම සිහි කරගන්න ටික තමන්ගාව තියෙනවා, තමන්ගාව තියෙන ටික සිහි කරගෙන තියෙන්නේ. කිසිම වෙලාවක මේ කතා කරනදී ඕගලන්ට තේරුණා නම් තේරෙන මට්ටම හැමෝටම එක වගේ තේරෙන්න ඕනේ. එක්කෙනෙකුට තේරෙනවා ටිකයි, එක්කෙනෙකුට තේරෙන්නේ නැහැ කියන්නේ මොකද? මේ සද්දය ඇහෙනකොටම තමන් ගාව තියෙන මට්ටම් ටික තමයි සිහි කරගෙන තියෙන. අනිත් ටික නැහැ කියන එකයි අඩුව. ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ එක ධර්ම දේශනා කරන සමහර කෙනෙක් රහත් වෙනවා. සමහර කෙනෙක් අනාගාමී. සකදා ගම්සෝවා. තව කෙනෙකුට එහෙමත් එක වචන ඇහෙනකොටම තමන් ගාව සසර දෙහස රුහු කරපු ගතියක් තියෙන තත්ගල එක සිහි කර ගන්න ඕන. ඒ සිහි කරපු ගතියම මානසින්ම තමම ඇසුරු කරනට ආශ්‍රයක්ෂ වෙනවා. එතකොට දැන් අපි බලමු ඔන්න දැන් සංකත අභිසංකත කියන සංස්කාර දෙකෙන් කරන්නේ මේ ස්පර්ශ ආයතන හයේ සැබෑම ඇත්ත පෙන්වන එක විපාක. ඔතෙන්ද තමයි ශුන්‍යතාවය කියලා කියන්නේ. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි, සියලු ලෝක ධර්මයන්ගෙන් ශුන්‍යයි. අටලෝ දහමෙන් කම්පා වෙන ධර්මතාවයක් මොකුත්ම නැහැ. ලෝක ධර්මතා අටෙම මිදිච්ච මාර්ගක මට්ටම කොතන තියෙන්නේ? ওই ටිකේදී දැන් අපි බලමු ජර්මන් ජාතික කෙනාගේ මට්ටමේම සද්දයක් එනකොට අපි ඔය ශබ්ද වල එක එක හැඩසටහන් වලට හිතලා තියෙනවා. දැන් රූප වල හැඩසටහන් කියනෝනේ මේ හැඩයට අපි වටාපත මේ හැඩයට කෝප්පේ කියලා හැඩසටහන් වලට හිතලා තියෙනවා වගේ ශබ්ද වලටත් හිතලා තියෙනවා. අපි මොකද කරන්නේ? දැන් කනගාවට එන්නේ අර කිසිම දෙයක් නොදන්නා මට්ටමේ භාෂාවකින් ඇහෙන ශබ්දයේ බඳු ශබ්දයක් විතරමයි අපි ගාවට එන්නේ. අපි මනසෙන් හිතනවා මට බයිනවනේ මේ විදිහට දැන්න මහා අසභ්‍යෙන් දැන්න අපේ අම්මවත් මතක් කරලා දැන්න කියලා ඔය වගේ හිතනවා ඉතින් මේ ඇත්තම කියන්නේ. හිතුවාම දැන් අපි හිතන්නේ අපි ওই ටික හිතුවාම අපිට මෙතන ඇත්ත පෙන්වන්නේ නැහැ. අවිද්‍යාව තමයි කනගාවතාවේ කනයි සද්ද ඇහෙනවා කියන ටික අහිංසකයි, කිසිම දෙයක් ඒ තුල නැහැ. ඒ ඇහෙනවත් එක්කම අපි මෙහෙම සිහි කරගත්තේ කියන එක පෙන්වන දකින් නැති වෙනකොට මේ හිතේ තිබිච්ච ගති ටික ඕගලන්ට පේන්නේ සද්දෙන් ආවා වගේ. උඹ මට බැන්න නේද, අම්මවත් මතක් කරලා බැන්න නේද, මේ විදිහට බැන්න නේද කියලා අපි සද්දයක ගැටෙනවා. ගැටෙන්නේ අපේ මනසේ තියෙන ගති ටික සද්දෙට ගැට ගහලා. ඊට පස්සේ සද්දය කනගාවට සද්ද සංඥාවන් පහළ වෙනකොට සද්ද සංඥානකොට මේ මං ගැන ಗುಣ කියනවා නේද, මං ගැන හොඳ කියනවා නේද, මට ප්‍රශංසා කරනවා නේද, මෙයා හරිම හොඳ කෙනෙක් කියන අදහස් ටික ක්ෂණිකව අපේ මනසේ උපදිනවා. අපේ මනසේ නැති කරගත් අදහස් කියලා නොපෙනෙනකොට අපිට පේන්නේ මේ වචන ටික හොඳ කියපු වචනයි වගේ. එතකොට අපිට හොඳ සද්ද අහනකම් නරක සද්ද ඇහෙනවා කියන්නේ හොඳ සද්ද ඇහෙනවා කියලා කියන්නේ හොඳට තේරුම් ගන්න ආපෝ කර්ම රැස්සලා. ඒ කියන්නේ විපාකේ හැම වෙලාවෙම හේතුව නිසා ඵලයක් ඇති වෙනකොට ඵලය හේතුවක් කරගන්න එක තමයි ලෝකේ ස්වභාවය. දැන් ඇහෙනවා කියන එක පෙර හේතුවකට ඵලයක්. දැන් අපේ මනසේ තියෙන සිතින් කිවිං මේ ඵලයට ගැට ගැහුවාම ඵලයේ හේතුවක් වෙනවා. අපේ කර්ම මේකට ගැට ගැහුවාම හිතන කියන කරන ටික මේකට ගැට ගැහුවාම ඵලයේ හේතුවක් වෙලා. එතකොට තමයි හොඳ සද්ද හෝ නරක සද්ද කියන දේවල් ඇහෙන්නේ. දැන් පුළුවන් අපිට ඕන තරම් බැනුම් අහන්න. ඕන තරම් ප්‍රශංසා අහන්න පුළුවන් අපිට. තේරුණා නේද? ඒ වගේ ඔයගලන්ට හොඳ රූප පෙනෙන්නේ නරක රූප පෙනෙන්නේ විපාකේ කර්මයක් වෙලා කියලා දකින්න. මේ පෙනෙනකොටම මනසේ මේක හොඳයි කියන ගතියක් එනවා. මේක ඉතාසියුම්ව සමහර විටක විතර්ක වශයෙන් ප්‍රකට නැහැ. අනුශය කියලා කියන හොඳයි කියන හැඟීම විතරයි දැනෙන්නේ. හැඟීම මේ පෙනෙන දෙයට බැඳලා. එතකොට පෙනෙන දේ හොඳ දෙලා. ඕගලන්ට ප්‍රකට මට්ටමේ විතර්ක නැහැ. හොඳ නැහැ කියන හැඟීම යෙදෙන්නේ. ඒ යෙදෙන හැඟීම මේ පෙනෙන දෙයට බැඳලා. එතකොට පෙනෙන දේ හොඳ නැහැ. ඔයගලන්ට හොඳ දේ නරක දේවල් පෙනෙන්නේ මනසේ තියෙන gati ටික එකතු වුණාමයි. හොඳ ශබ්ද නරක ශබ්ද ඇහෙන්නේ මනසේ තියෙන gati ටික එකතු වුණාමයි. එතකොට ස්පර්ශ ආයතන 6ම හොඳ සහ නරක කියන දෙපැත්තට බෙදෙන්නේ මනසේ තියෙන gati ටික එකතු වුණාම. ඔතෙන්ද මෙහෙම කාරණාවක් තියෙනවා. ඇහැට රූපයක් පෙනෙනකොට මේ උරලෝසුව මේ කෝට්ටය කියලා සිහි වුණාට කමක් නැහැ. සිහි වෙච්ච එක කර්ම නෙමෙයි. සිහි වෙච්ච බවමකින් කර්ම නම් රහතන් වහන්සේලා ජීවත් වෙන්න බැහැ. මේක කෝට්ටය කියලා සිහි කළාට කමක් නැහැ. මෙතන ඇත්ත දකින්ද දැකීමයි අවශ්‍ය වෙන්නේ. කර්ම රැස්වීම සහ නොවීම කියන එක තියෙන්නේ අවිද්‍යාව ඇති බව හා නැති බව මත. අවිද්‍යාව තිබ්බොත් කර්ම රැස් වෙනවා, අවිද්‍යාව තිබ්බොත් කර්ම ක්ෂය වෙනවා. ඒ කිව්වේ මේ රූපේ දකිනකොට කෝපය කියන එක අපිට හිතුනොත් අපිට මෙතන ඇත්ත පේන්න ඕනේ. ඇත්ත කියන්නේ මොකද්ද? පේනවා කියන තැන සංකත, අභිසංකත කියන ධර්මතාව දෙක විතරයි තියෙන්නේ. එහෙම තියෙන තැනක කෝපය කියන චේතනාව අපි තුලයි යෙදෙන්නේ කියලා දැක්කොත් හිතේ පහළ වෙන ගතිය පෙනෙන දෙයට ගැට ගහන්නේ නැති වුණා. ඇත්ත ඇති හැටි දැකීමම විද්‍යාව. එතකොට අභිසංකරණක සංකාරී ඉපදිරා ලෝකෝත්තර කියන එක ඉපදිරා. පෙනෙන දේ වෙන එකක්, කෝපය කියන ගතිය අපි තුල නේද යෙදෙන්නේ කියන කාරණාව නොදකින කොටම පෙනෙන දේ කෝපය වෙනවා. මේ තියෙන අදහස මේ රූපෙට බඳිනවත් එකම කර්මය. අභිසංකරණක සංකාර. එතකොට හැම වෙලාවෙම පාරපාරයි රේල් පාරයි කියන පාරවල් දෙක වහන්න එක ගේට්ටුවයි තියෙන්නේ. ඒ කියන්නේ පාරපාර පැත්ත ඇරලා තිබුණොත් රේල් පාර වහලා, රේල් පාර පැත්ත ඇරලා තිබ්බොත් පාරපාර වහලා. ඒ වගේ කර්ම රැස් වෙනවා සහ කර්ම ක්ෂය වෙනවා කියන කාරණා දෙක, පාරවල් දෙක අරින්න තියෙන එක ගේට්ටුවයි, විද්‍යාව සහ අවිද්‍යාව. මෙතන තියෙන ඇත්ත ඇති හැටි දැක්කොත් නිවන්ට යන පාර ඇරලා කර්මගත වහලා. මෙතන තියෙන ඇත්ත නොදැක්කොත් කර්ම පැත්ත සසරට යන පාර ඇරලා නිවන් පැත්ත වහලා. එතකොට පෙනෙනවා සහ පෙනෙන දේ අරඹය දැනගන්නවා කියන කාරණාව අතර මේ සිද්ධිය ඇත්ත දැකීම හා නොදැකීම මත නිවන් දකින්නවද සසරට යනවද කියන කාරණා දෙක තියෙනවා. එතකොට අපි තේරුම් අරගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා සැබෑවටම අපි ලෝකේ සැප දුක් විඳින්නේ අපේ වැරද්දකටයි කියන එක. දැන් ඕගලන්ට අද දවසේදී පුළුවන්කම තියෙනවා තමන්ගේ මනසේ පවතින දේවල් ටික ස්පර්ශ ආයතනය ගැට ගහලා මේ ලෝකේ හදාගන්න. අපි හදාගෙන තියන්නේ එහෙම. ඒකේ ලක්ෂණ ටිකක් හම්බ වෙනවා. කර්ම භූමිය, කර්ම භවය හඳුනා ගන්න හරි පහසුයි. මොකද්ද කර්ම රැස්වෙච්ච බව? කර්මයට දායාද කරගෙන කර්ම රැස් කරගෙන ඉන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. බාහිර ස්පර්ශ ආයතන හයෙන් ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප දුක් කියන ධර්මතා අට ඔයගොල්ලන්ට ලැබෙයි නම් ඔයගොල්ලෝ දකින්න ආපහු කර්ම රැස් වෙන විදිහට මේ ඉන්නේ කියලා. එතකොට දකින්න පෙනෙන දේ නිසා උපදින මනසේ gati ටික ආපහු පෙනෙන දෙයට ගිහිල්ලා කියලා මම අර මතකද පටිච්ච සම්පදාය ඔයගොල්ලන්ට අවුට් ගෝයින් ඉන්කමින් කියලා ක්‍රමයක් දෙන්නවා. ඔන්නෝක තමයි අර මේ පෙනෙනවා කියන සිද්ධිය තමයි ඇත්ත. අපිට ලෝකේ කියන එකක් හම්බෙලා තියෙන අපහු ගිහිල්ලා මේ තියෙන්නේ. දැන් බලන්න ඔය මට්ටම ඉන්නකම් ඕගලන්ට කවදා සැප දුක් වෙදින්න බෑ. ඕගලන්ගේ සැප දුක් වල අයිතිය බාර දීලා තියෙන අනුන්ට. ඕගලන්ව සැපසේ තියනවද, ඕගලන්ව දුක්සහගතව තියනවද කියන එකේ අයිතිය තියෙන කාටද? අනුන්ට. ඇයි? අනිත් අය හොඳ වචන කතා කරුවොත් තමන්ගේ හිතට හොඳයි. දරිල අනිත් අය නරක වචන කතා කරුවොත් තමන්ගේ හිත රිදෙන්නේද? හිත රිදේ. එතකොට තමන්ගේ හිත රිද්දනවද නැද්ද කියන එක තියෙන කාටද? තමන් අතේද? අනුන් අතේද? නේද? තමන් අතේ ඉන්නේ කොහොමද? ඇයි දැන් අනුන් නම් අනුන් බයනකොට හිත රිදෙනවා නම් අනු හොඳ කිව්වොත් තමන්ගේ හිත සතුටු වෙනවනම් ඕගොල්ලෝ සතුටින් තියනවද, ඕගොල්ලන්ව හිත රිද්දලා දුක් විඳවනවද කියන එක තියෙන්නේ අපි අතේ, අනිත් අය අතේ. තමන්ගේ සැප සතුට තියෙන අනුන් අතේනේ නේද? අනුන්ගෙන් මතයි ජීවත් වෙන තමන් අසරණයි. ඇයි? ඒ අය හොඳට දුන්නොත් හොඳයි, ඒ අය නොදැන හිටියොත් හොඳයි, දැන්නොත් දුක් විඳින්න වෙයි. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ අනුගෙන් සැප දුක් හොයා ගන්න කෙනෙක් නෙමෙයි, අනුමත යතන කෙනෙක් නෙමෙයි. අනුන්ට සැප දෙන්නත් බෑ, අනුන්ට දුක දෙන්නත් බෑ කියන තැනකට ආපු කෙනෙක්. ඒ වෙන මොකුත් නෙමෙයි. එයා දන්නවා කනගාටුවට එන්නේ උපේක්ෂා සහගත සද්දයක් විතරයි. ඒකේ ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා, සැප දුක් මොකුත් නැහැ. ඒකේ හොඳ දේවල් ලැබිලත් නැහැ, නරක දේවල් ලැබිලත් නැහැ. සද්ද නිකම්ම නිකන් සද්ද රූපයක් විතරයි. ඊට පස්සේ මට බයිනව නේද කියන කාරණාව හිතුවත් කමක් නැහැ. එයා දන්නවා කනගාවට ආපු සද්දය නිකම්ම නිකන් සද්ද රූපයක් විතරයි. ඒ සද්දයත් එක්කම මට බයිනව කියන මේ හැඟීම ඇති වුණේ මානසික කියලා දැක්කෝ. අපි දැනුම් හදාගෙන දැනුම් අහලා තියෙන්නේ. එතකොට මේ මට ප්‍රශංසා කරනවා නේද කියලා ඇහෙනකොට එයා දන්නවා ලෝකයා සැප විඳින්නේ තමන් සැප කියනක උපදවාගෙන සැප විඳලා තියෙනවා මිසක බාහිරින් එන සැපක් හෝ දුකක් හෝ විඳලා තියෙනවා නෙවෙයි කියලා දැකීමෙන්ම බාහිරින් මිදෙනවා. එතකොට රහතන් වහන්සේ නමක්ව සතුටු කරවන්න හෝ අසතුටු කරවන්න පුළුවන් වෙයිද වචනකින්, සබ්දකින්? බෑ. ඇයි? සබ්දේ තුල කවදාවත් එහෙම දෙයක් තිබුණ නැති හින්දා. එතකොට සම්මා දිට්ඨි කියලා කියන්නේ තව පැත්තකින් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න දැනට ගියොත් ඕගලන්ගේ අපේ ජීවිතත් එහෙමයි. රහතන් වහන්සේ කියලා කිව්වේ මහා අමුතු දෙයක් වුණා නෙමෙයි. ස්පර්ශ ආයතන හයේම ඇත්ත දැකලා ස්පර්ශ ආයතන හයේ කිසිම දෙයකින් නොසෙල් වෙන මනසක් ඇතිවෙච්ච එක. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගලං උත්තම. අටලෝ ධම්මෙන් ස්පර්ශ වෙන මනසේ යමකුයි කම්පා නොවේ නම් කියලා කිව්වේ ලෝක ධර්මතා අට ඇසුරු කරන ලෝකයක් තුල ඒ ධර්මතා අතින් කම්පා නොවේ ඉන්නවා. මොකද කම්පා නොවේ ඉන්නේ අපිට වගේ ලාභ අලාභ යසායස ඇවිල්ලා නෙමෙයි. ලාභ අලාභ යසායස හැදෙන ක්‍රමය දන්න හින්දා හදා ගන්න තු වෙන්න පුළුවන් යාට. මේ සද්දේ දැනුමක් වෙන්නේ කොහොමද? මේ සද්දේ ප්‍රශංසාවක් වෙන්නේ කොහොමද? ලාභයක් අලාභයක් යසස කයස නින්දාවක් ප්‍රශංසාවක් සැපක් දුකක් වෙන්නේ කොහොමද සද්දේ කියලා එයා දන්නවා. ඕන්න මේ ධර්මතාවට හදාගන්නත් පුළුවන්, ධර්මතාවයෙන් මිදලා ඉන්නත් පුළුවන් එයාට. මොකද්ද කලේ? මේ සංකත අභිසංකත කියන ටික විතරයි, විපාක කියන ටික විතරයි, විපාක දෙන වටපිටාව සහ විපාක කියන ටික විතරයි සද්දය. ඒ නිසා මට දැනනනේ, මට බයිනවනේ කියන සිතේ හිතද්දුවත් කමක් නැහැ. දොස් කියනවා නේද කියන අදහස හිතද්දුවත් කමක් නැහැ. හැබැයි දන්නවා ඇත්ත මොකද්ද? සද්දේ වෙනම එක, මට බයිනවා මට දොස් කියනවා කියන කාරණාව තමයි සීකලේ කියනකොට මේ සද්දේ දැන පෙරක් වෙන්නේ නැහැ යාට. එතකොටම මෙහෙන් සද්ද බැනුම් අහන සද්ද නැහැ, හොඳ කියන සද්ද නැහැ. මේ විදිහට ස්පර්ශ ආයතන හයේම ඇත්ත දැක්කට ප්‍රශ්නයක් නැහැ. දැන් සරියුත් මහරහතන් වහන්සේ ගිය බුදුරජාණන් වහන්සේ ළඟට රූපය දකින්නත් එක්කම භාග්‍යතුන් වහන්සේ කියන අදහස පළ වෙනවා, පහළ වෙයි. නමුත් දන්නවා රූපය දකිනකොටම භාග්‍යතුන් වහන්සේ කියන අදහස පහළ වුණා කියලා දැනගෙන ඒ රූපය භාග්‍යතුන් වහන්සේ නෙවෙයි කියන කාරණාව තුනක් දන්නවා. දැනගෙන සම්මතය තුල ජීවත් වෙනවා. කිසිම වෙලාවක රූපේ විපරණාම වුණාට බුදුරජාණන් වහන්සේ පිරුණම් තාව කියලා අඳන්නේ විලාප දෙන්නේ නැති නිසායි. භාග්‍යතුන් වහන්සේ පිරුණම් තාවම නිසාවත් තථාගත මේ රහතන් වහන්සේගේ නමකගේ මනසේ දුකක් දුන්නසක් එනවා කියන එකක් නෑ. සංස්කාරයෙන් යටි දකිනවා. සංකත සංකාර සහ අභිසංකත සංස්කාර කියන ධර්මතාව දෙකේ අනිත්‍ය දකින විවරණාම් බව. අපිනේ අද කෙනෙක්ගේ අනිත්‍ය දකින්නේ, කෙනෙක් මැරිච්ච බව දකින්නේ. එතන මැරෙන කෙනෙක් හෝ මැරෙන දෙයක් පිනව නෙමෙයි කියන කාරණාව දන්නවා. ලෝකයේ හැදෙන හැටි දන්නවා. ඇත්ත මෙබඳු මට්ටමක තියෙද්දී මේ ඇත්ත නොදකින ලෝකයට තමන්ගේ මනසේ ඇති වෙන ගති ටික හැම වෙලෙම බාහිරින් හම්බ වෙනවා. එතකොට කර්ම රැස් වෙනවා කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේ එක්කම තමන්ගේ සිතේ උපදින ගති ටික. ඒ ගති ටික තමයි දැනගන්නේ. ගති ටික දැනගත්ත එක දෝෂයක් නෑ. නමුත් දැනගත්තේ පෙනෙන දේ අරඹය තමන්ගේ මනසේ සිහි වෙච්ච දේයි දැනගත්තේ කියලා ඇත්ත ඇති ඇතිම දැනගත්තා නම් විද්‍යාව, ඒකට කියනවා ඒ චේතනාව, ඒ ඇත්ත දකින්න එක කර්මය. ඒක කර්මත් ශේකයෙන් පිටපතන කර්මය. පෙනෙන දේ අරඹයාම මනසෙන් යමක් සිහි වෙලා සිහි වෙච්ච දේ දැනගන්නවා කියන කාරණාව නැති වෙනකොටම, අවිද්‍යාව උපදිනකොටම තමන්ගේ මනසේ තියෙන ගතිය හම්බ වෙන්නේ රූප ආයතනෙ. එතකොටම කර්මය. දැන් බලන්න කර්ම රැස් වෙනවා කියන එක පොඩ්ඩක්. කර්ම කියන්නේ මොනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිච්ච. පුඤ්ඤාභි කියලා කියන්නේ අකුසල. පව් නෑ කුසල. පුඤ්ඤාභි කියලා කියන්නේ කුසල. අපුඤ්ඤාභි කියලා කියන්නේ අකුසල. පව් අපුඤ්ඤාභි කියලා කියන්නේ අකුසල් පව්. පුඤ්ඤාභි කියලා කියන්නේ කුසල් පින්. ආනිජ්ජාභි කියලා කියන්නේ නොසෙල්ලෙන කියන ලෝකෝත් නෙමේ. අරූපවචර මට්ටමේ කර්ම වලට කියනවා ආනිජ්ජාභි සංකාරක. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, රූපි බ්‍රහ්ම ලෝක මට්ටමේ කර්ම වලට කියනවා පුඤ්ඤාභි සංකාරක. සතර අපායට යන මට්ටමේ කර්ම වලට කියනවා අපුඤ්ඤාභි සංකාරක. එතකොට 31 තලයටම යන මාර්ග ටික තමයි ওই පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිච්ඡ සංකාර කියන ටිකේ තියෙන්නේ. එතකොට පුඤ්ඤාවි, අපුඤ්ඤාවි, ආනිච්ඡ ස්වභාවයෙන් යුක්ත සිතින් කියින් කිරි එක. ඒ කියන්නේ අකුසල සහගතව සිතන බව, කියන බව, කරන බවක් තියෙනවා. කුසල සහගතව සිතන බව, කියන බව, කරන බවක් තියෙනවා. ආනිජ්ජ අවිසභාවය යුක්ත හිතන බව, කියන බව, කරන බවක් තියෙන මෙන්න මේ ටික තමයි කර්ම. තාපතෙන් ගත්තොත් සිතින් කින්දින් කර්මයි. මොකද හිතන්න කියන්න කරන්න බෑ උන්වෙද කුසල හෝ අකුසල හෝ ආනිජ්ජ ස්වභාවයෙන් යුක්ත කර්ම නැතුව. එහෙම හිතින් කින්දීමක් තියෙනවා නම් ලෝකෝත්තර මට්ටමේ කර්මයක් තියෙන්න ඕනේ. එක්කෝ එක්කෝ සසරට ඇවිදින කර්ම මට්ටමක් තියෙනවා. මං කිව්වේ පාරවල් දෙකක් වහන එක ගේට්ටුවේ තියෙන්නේ කියලා. හිතින් කින් කිරින් කරන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. කර්ම රැස් වෙන විදිහට හෝ කර්මක්ෂේන විදිහට. එච්චරයි. රහතන් වහන්සේලා හිතනවා කියනවා කරනවා, හිතන්නේ කියන්නේ කරන්නේ කර්ම රැස් නොවන විදිහට. ඒිට මෙහා කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ කර්ම රැස් නොවන විදිහට හිතන්න කියන කරන්න, හිතන්න කියන කරන දේවල් කර්ම රැස් වෙන විදිහට. අපි බලමු කොහොමද කර්ම රැස් වෙන්නේ කියලා. කොහොමද කර්ම අසින්නේ කියලා. දැන් හිතින් කින් කිරින් නේ අපිට කර්ම වෙන්නේ හැම වෙලේම. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා කුසල අකුසල සහගත. අපි ජීමු අපි මොන හර්ධයක් හිතනවා. මනසින් මේ ඉන්න මහත්තයා බොහොම හොඳ කෙනෙක්, නැත්නම් මෙයා මහ නරක කෙනෙක් කියලා හොඳයි හෝ නරක විදියට අපි මොන හරි හිතුවොත් බලන්න හිතපු දේ හිතීමෙන් පස්සේ ඉවර වෙන්නේ නැද්ද? අපිට මේ ඉස්සරහා ඉන්න මහත්තයා, මේ රෝහලේ බණ්ඩාර මහත්තයා, මේ ආව මොහොත කෙනෙක්, බොහොම ගුණහපාත් කෙනෙක්, සිල් සමාදන් වෙන කෙනෙක් කියලා මම හිතනවා. ඒගාවට කෝපය ගැන හෝ වෙන මොන හදයක් ගැන හිතනකොට ඉස්සෙල්ලා හිතපු සිතුවිලි ටික තියෙනවද? ඉවරයි. ආ මේ මහත්යටත් මම මේ වතුර ටිකක් දෙන්න, මේ මහත්යටත් මේ ටිකක් දෙන්න කියලා වචන කියනවා. වෙන වචනයක් කතා කරනකොට ඉස්සෙල්ලා කතා කරපු වචනේ තියෙනවද? ඉවරයි. ඊට පස්සේ කයෙන් අපි මොන හරි දෙයක් කරනවා. ආ ඔබතුමත් ගන්න, මේ වතුරක ගන්න, මේ පොව මේ තේ එක ගන්න කියලා දෙනවා. අපි වෙන මොකක් හරි කයින් කරනකොට අර කරපු එක තියෙනවද? ඉවරයි. දැන් අපි හිතපු කියපු කරපු දේවල් එතන එතන ඉවර වුණානේ. නමුත් අපිට ඉවර වුණා කියන්නේ අපිට කියන්නේ කර්ම රැස් වුණා කියලා. හිතපු කියපු කරපු දේවල් රැස් වුණා කියලා. ඉවර වුණා කියලා කියන්නේ ඇත්තටම හිතපු දේ එතනින් ඉවරයි. කියපු දේ ඉවරයි. කළ දේ ඉවරයි. ඉවර වුණාට ඉවර වුණේ නැත්තේයි. රැස්ුණේයි. රැස්ුණේ කොහොමද? අපි රැස්ෙන්නේ කොහොමද? අපි හිතන කියන කරන දේ මේ පෙනෙන රූපයටයි බඳින්නේ. මම කිව්වේ පෙනෙන රූපයේ විපාකය. අපි හිතන කියන කරුණ දේ පෙනෙන දෙක බඳන විපාකයේ කර්මයක් වෙලා. මම මේ රූපය අරඹය යම් විදිහකට රාග සහගතවද හිතුවේ, දේශ සහගතවද හිතුවේ, මොහ සහගතවද හිතුවේ, රාග සහගත සිතින්ද වචන කිව්වේ, දේශ සහගත සිතින්ද වචන කිව්වේ, මොහ සහගත සිතින්ද වචන කිව්වේ, රාග සහගත සිතින්ද යමක් දුන්නේ, දේශ සහගත සිතින්ද යමක් දුන්නේ, මොහ සහගත සිතින්ද යමක් දුන්නේ, මම හිතපු කියපු කරපු රාග දේශ මොහ සබහා යුක්ත ගති ටික ඔක්කොම මේ රූපෙට පෙනෙන රූපෙට බැඳලා තියෙන්නේ මම. ඒ සිද්ධාන්තයේ හිතපු කියපු කරපු අවස්ථාව අතහැරුණට ඉවරයි කියන්නේ මේ රූපෙ පෙනෙනකොටම අර ගති ටිකට අගල සිහිගෙනවා. මරණසන්න මොහොතේදී කර්ම නිමිත්ත කියලා උගලන්ට පේන්නේ මෙන්න මේ දැකපු රූපෙ. රූපෙ පෙනෙනකොටම ওই රූපය ආරම්භය තමන් හිතපු කියපු කරපු ගති ටික ඒ විදිහටම ඉති තියෙනවා. ඒ රූපය ආරම්භය දේශ සහගතව අකමැති කෙනෙක් ගැන හිතලා නම් තියෙන්නේ දකින්නත් එක්කම පටගෙනවා. මේ රූපය දකින්නකොටම කෝපය කියන අදහස දෙනවා නේද? මේ රූප පැත්තකින් තිබ්බොත් කෝපය කියන අදහස සිහි කළොත් වචනේ සිහි කරනකොටම රූප වෙනවා නේද? මොකද රූපෙට අදහස දැඳලා අදහසට රූප දැඳලා තියෙන නිසා. දැන් හිතරු කරපු කියපු ටිකට මේ රූපෙ දැඳහම රූපයට බැඳහම ඔගලට කියන්නේ කර්ම රැස් වුණා කියලායි. මොකක් නිසාද? මේ හිතපු කියපු කරපු දේවල් දැන් ගබඩා කරලා තියෙන්නේ, ගබඩාවක දාලා තියෙන්නේ, අරන් තියලා තියෙන්නේ. මොකද මේ රූපෙට කෝඩ දැක් හදලා ඒකට දාලා තියෙන්නේ හිතපු කරපු කියපු දේවල්. ඉතින් ඒක ඕපන් කරපු ගමන්ම ගැටි ටික තියෙනවා. දැන් හීනේ ඕගලන්ට හොඳ කරගය තියෙන්නේ කොහොමද? ජීවත් වෙන්නකොට ඇසි දිරිපිටට හොඳට නරකට යම් විදිහකට නම් ඕගොල්ලෝ හිතලා තියෙන්නේ. බලන්න මනසින් හීනෙන් පේනකොට ඒ නිමිත්ත චිත්තජූපයකද සිහිනකොට ඒ gati tika ආපහු හිතේම යෙදিলা. කැමැති අකමැති අය පියවි ඇහෙන් දකිනකොට අකමැති කෙනා හීනෙන් පේනකොට කැමැති කෙනෙක් වෙලා පේනවද? එතකොට මරණාසන්න මොහොතේ අපි කියමු මල් පහන් අරගෙන ගෙහෙලා අපි ඇහැට පෙනෙන නිමිත් අරගෙන තමයි මේක රුවන්වැලිසෑය අනේ රුවන්වැලිසෑය දුටගෙන රජුගේ හැදියානේ බුදුරජාන් වහන්සේගේ 13 වහන්සේ තැන්පත් කරපු දෙයක් කියලා හරි හොඳ සද්ධායෙන් හිතනවා. ගාත කියලා වඳිනවා. ඈ මල් ටික අතින් තියනවා. අපි කියපු කරන දේවල් දැන් මේ නිමිත්තක දැඟලා තියෙනවා. මරණසන්න මොහොතේදී ඔයගොල්ලෝ කර්ම නිමිත්ත කියලා පෙන්න අර දැක්කපු හිතින් කින් කිරින් ටික බැඳපු රූප ආයතනය රෝණසය තමයි තියෙන්නේ. පේනකොට යම් සද්ධාවකින් නම් මේ රූපය ඇසුරු කළේ ගති ටික එහෙමම තියෙනවා එක. යම් සද්ධා සිතකින් නම් වචන කතා කළේ යම් සද්ධා මට්ටමකින් නම් එතෙන්ට ගියේ මල් පහන් තැබුවේ ඒ කරපු ගති ටික සිතතු කියපු කරපු ගති ටිකේ නිම්ම එතන තියෙනවා. ඊට පස්සේ ඒක තමයි ඔයගොල්ලන්ට කර්ම නිමිත්ත වෙන්නේ. එතකොට කර්ම රැස් වෙන්නේ හැම වෙලාවෙම තමන්ගේ මනසේ උපදින සිතින් කින් කින් හිත උපදලා කරන සිතින් කින් කින් ස්පර්ශ ආයතන හයට බඳින තා ගැට ගන්න තා කර්මය. බලන්න ධම්මසංගණේ යබ්බදර්ම ධම්මසංගණිත කරන්නේ දන්නවනේ කියලා තියන්නේ කර්ම සිත කරගෙන කියවන්න ඕගොල්ලෝ පොඩ්ඩක්. යස්මින් සමේ කාමෝචර කුසල චිත්තං උපන්නෝ හෝති සෝමනස සාගත සසංකාරික කියලා ඥාන සන්තුලිත සෝමනස සාගත ඥාන සන්තුලිත සසංකාරික. රූපාරම්මණං වා සබ්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තෝ හෝති කියලා ඔන්න තියෙන ගති ටික ඔක්කොම පෙන්නනවා. හරිද? යස්මින් සමේ කාමවචර කුසල චිත්තං උපන්න හොති. යම් සමයක කාමවචර කුසල සිත් උපදිනේද සෝමන සතහාග සතුටින් යුක්තව ඥාන සන්ත්‍ර යුක්ත නුවණ යෙදිලා සතුටින් යුක්තව අනුන්ගේ මෙහෙවීමකින් තොරව කාගේවත් බලපෑමකින් තොරව ඉතාම සතුටින් නුවණේ යෙදිලා කාමවචර කුසල සිතක් උපදීද කොහොමද? රූපය මුල් ආරම්භන කරගෙන හෝ සද්දේ එල්බගෙන හෝ ගන්ධේ එල්බගෙන හෝ රසයේ එල්බගෙන හෝ ස්පර්ශයේ එල්බගෙන හෝ ධර්මාරම්මනේ එල්බගෙන කියලා තියෙනවා. එතකොට මේ කර්ම රැස් කරලා තියෙන හැටි දෙන්නද කර්ම සිත දෙන්නද? රූපය අරමුණු කරගෙන නම් ඕගොල්ලෝ මේ කිසිම කෙනෙකුගේ මෙහෙවීමකින් තොරව තමම්ම හිතලා බොහෝ කුසල් සිද්ධ වෙනවා කියන නුවණකින් හරිය කැනැත්තකින් මල් ටිකක් අරගෙන නුවන්සෑයේ ගාවට ගිහලා වදිනවා. දැන් මේ තියෙන්නේ මොකද්ද? සෝමනස සහගත සතුටින්මයි ඥාන සම්පූර්ණ නුවණින් යුක්තයි අසංකාරික අනුන්ගේ මෙහෙවීමකින් තොරයි රූපය අරමුණු කරගෙන කාමෝචර කුසල සිත. ඔකට කියන ත්‍රි හේතුක කුසලයක් කියලා. අලෝභ අධේස ආමෝහ ත්‍රි හේතුක කුසලයක්. කාමවචර සිත් වලින් ශ්‍රේෂ්ඨතම කුසලය ලොකුම කුසලය. එතකොට කුසල් සිත් අතරින් ප්‍රධානම පළවෙනිම කුසලය සතුටින් නුවණින් යුක්තව කරන කුසලය කෙනෙකුගේ මෙහෙවීමෙන් තොරව. එතකොට මම මේ කියුවේ බලන්න ඒ සිත් ටික තියෙන්නේ කොහොමද? රූප සද්ද ගන්ධ රස පුට්ටබ්බ කියන එක අරමුණු කරගෙන තියෙන්නේ. දැවිලා කර්ම ක්ෂය වෙන්නේ අනිත් පැත්තට. පෙනෙන ඇහෙන දේ ආරම්භය හිතන්න කියන්න කරන්න හිතන කියන කරන දේවල් ඔගොල්ලෝ දන්නවා. හිතන්න සිත් උපදවල පුනිසා කෝපේ මිනිස්සයා හොඳයි කියන අදහස හිතුණා ඒ සිත නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. මේ කෝපේ දෙන්න ඕනේ කියන සිත උපන්න නිසාම වචන කතා කරනවා ඒ සිත නැති වෙනකොටම වචන නැති වෙනවා. කෝපේ ගන්න ඕනේ දෙන්න ඕනේ කියන සිත උපන්න නිසාම කායික ක්‍රියාව උපදුණා ඒ සිත නැති වෙනවොත් නැති වෙනවා කියලා. හිතන කියන කරන දෙයට හේතු ටික දකින්නේ තමන්ගේ පැත්තෙන්. ඒ හේතු ටික නැතිනකොටම තමන්ගේ පැත්තෙන් හිතන කියන කරුණ දෙන්නේ නැතිව ඒක පේන දෙයටයි කියන්නේ. දැන් මෙතන ඉඳලා හොඳට බලන්න ඕගොල්ලෝ කෝපය කියලා හිතන්න. කෝපය කියලා හිතන්න සිත් උපද්දපු නිසා තමන් තුළ කෝපය කියන අදහස ඉපදිලා ඒ හිත නැතිනකොට තමන් තුළ මේක නැති වෙන මිසක ඒක පේන දෙයටයි වෙනවද කියලා බලන්න. මේ පෙනෙනවා කියන එක මෙතරාන්තයක් එක පැත්තක්. ඒක ආරම්භය හිතනවා කියන සිද්ධිය එකාන්තය. එහා පැත්තන්තේ. එතකොට ඔතන හිතන්න තියෙන හේතුව නිසා හිතන සිද්ධිය ඒ හේතුව නැති වෙනකොට නැති වෙනවා. ඒක මේකට අයිති කියලා හිතනනම් මොනතරම් වැරද්දක්ද තියෙන්නේ? හැම වෙලාවෙම කර්ම උනේ අවිද්‍යාව තමයි. මේ පෙනෙනවා කියන එක වෙනමම සිද්ධියක්. ඒකට අයිතිවත් නෑ අපි හිතපියක කියලා ඇත්ත නොපෙන්නපු කමමයි අපිට ඇත්ත නොපෙන්නකොට වරදක් වෙනවා. තමන් හිතන දේ මේ පෙනෙන දේ කියලා හිතන්නේ. අපිට කිසිම වෙලාවක ඉඩක් නෑනේ කෝපය කියලා හිතනකොට හිතනවා කියන ගතිය පෙනෙන දේට අයිති නෑ කියලා පෙන්වන්න ඉඩ නෑ අපිට. අවිද්‍යාවෙන් ඉච්චට වහලා. නමුත් හොඳට ඔගොල්ලෝ ඕනම දෙයක් ළඟට ගිහිල්ලා එක එක විදිහට හිතලා බලන්න තමන්ගේ මනස දිහා. ඔගලන්ට මොහොත පරික්ෂණය කරන්න ඕන. ඈ මොනවා හරි වස්තුවක් ගහවට ගිහිල්ලා ගහක් ගාවට ගිහිල්ලා මේකට අඹ ගහ කෝස් ගහ එක එක නම් වලින් හිතන්න. එතකොට හිතන හිතනවා කියන එක තමන් සිත් උපදලා හිතෙනවා. නමුත් ඒක පේන දෙයටයි තියනේ. එතකොට සංකත සංඛාර අபிසංකත සංඛාර කියන දෙක අයිති මොකේද? පෙනෙනවා ඇහෙනවා කියන මෙන්න මේ අතීත අන්තය නියෝජනය කරන තැනට. ඊට පස්සේ ඒ පෙනෙන ඇහෙන දේ එක්කම මිනිස්සේ කෝපේ ගෙදර පුටුව කියන චේතනා ටිකක් පහළ වෙයි. තාම මේ චේතනාව කර්ම ක්ෂේකීම පිණිස පවතිනවද කර්ම රැස්වීම පිණිස පවතිනවද කියන බෙදිලා නැහැ. තමයිති විපාකයට වටාපත කියන අදහස පහළ වුණොත් තාම කර්ම රැස්ෙලත් නැහැ කර්මක්ෂේලත් නැහැ. දැන් ඒ වටාපත කියන අදහසත් එක්ක නුවණ යෙදුනොත් කර්මක්ෂේකයෙන් පිණිස පවතිනවා. එතකොට තියෙන ලක්ෂණය මොකද්ද? වටාපත කියන අදහස මනසේ උපන්න එකක් කියලා දකින්නවා. පේන දේ වෙනම එකක් කියලා දකින්නවා. දෙක දෙපැත්තට කන්නෝ මනසේ තියෙන අදහස පේන දෙයට ගැට ගහන්නේ නැහැ. වටාපතක් අල්ලන්න බැහැ එතකොට යාට. එතකොට ධාතු ස්පර්ශය නිසා කයට පොට්ටක්ව ධාතු ස්පර්ශ වීම නිසා ඇතිවෙච්ච වේදනාවක් මිසක වටාපත අල්ලපු වේදනාවක් නෙමෙයි යාට තියෙන්නේ. ඇත්ත නැත්ත දකින්න මෙතන. එතකොට ඒ දැකීමම පයෝග අபிසංකාර කියන කාරණාව නිර්මාණය වෙලා සම්මා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මේ රූපේ දකින්නකොටම වටාපත කියන චේතනාව පහළ වෙනවා. පහළ වෙනකොට ඇත්ත දකින්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. පෙනෙන එක වෙනම එකක්. වටාපත කියන අදහස තමන්ගේ සිතේ පහළ වුණේ කියන කාරණාව දකින්නේ නැහැ. දකින්නේ නැති වුණහම මොකද වෙන්නේ? හිතේ තියෙන gati ටික පෙන්වනට අගල පෙන්ව දෙයට අයිති කියලා. එතකොට වටාපත වෙන්නේ තමන්ගේ හිතේ පාලිච්ච gati ටික තේන්නේ පෙන්වන දෙයක්. වටාපත වෙන්නේ මේ රූපේ. එතකොට දැන් අල්ලන්නේ මොකද්ද? එයාට මේ ස්පර්ශයේ වටාපත ස්පර්ශ වෙච්ච එකක් කියලා. කාම භාණ්ඩයක් තමයි දැන් ස්පර්ශ කරන්නේ. එතකොට හැම වෙලාවෙම කර්ම රැස්වීම හෝ කර්ම ක්ෂය කිරීම කියන කාරණා දෙක තියෙන්නේ ඇත්ත ඇති හැටි දැකීම මත. දැන් මෙතන තියෙන ප්‍රශ්නයක් තියෙනවා. යමක් පෙනෙනකොට පෙනෙනවත් එක්කම වටාපත කියලා සිහි වෙනකොට පෙනෙන දේ සිහිවීමයි අතර හිඳසක් තියෙනවා. ඒක පේන්නේ හිත සමාධි වුණාම විතරයි. මං කතා කරනකොට කතා කරනවත් එක්කම ඕගලන්ට තේරිලා ඉවරයි. කතා කරන එක සහ එක වෙනමම සිද්ධියක්, ඒක තේරුම් ගත්ත කියන ටික මනසින් උපද්දලයි තේරුනේ කියන එකේ හිඳසක් තියෙනවා. නමුත් ඒක මේ මට්ටමට පේන්නේ නැහැ. මේ කාමෝචර මට්ටමට පේන්නේ නැහැ ඒක. ඒ හිඳස පෙන්වන්නේ නැහැ. ඒක නොපෙන්නීමයි මෙතන ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන එකට තියෙන තවත් ලක්ෂණ. අපේ වරදකට වැටෙන තියෙන ඉඩ. තව පැත්තකින් ගත්තොත් සම්මා දිට්ඨි කියලා කියන්නේ මෙන්න මේ පෙනෙනවා සහ හිතනවා කියන දෙක අතර තියෙන ඉඩ අපිට පෙනෙනවා නම්, ඒ කියන්නේ ඉඩ කියලා අමුතු එකක් හිතන්න එපා. ඉඩ අල්ලන්න යනවා නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ යමක් පෙනෙනකොට පෙනෙනවා කියන ටික විපාකයි, පෙනෙන දේ ආරම්භයම අපේ සිතේ ඇති වෙන ගති ටිකක් තියෙනවා නම් ඒ ගති ටික පෙනෙන දේ නිසා උපන්න, නමුත් පෙනෙන දේට අයිති නැහැ. සංඥාව ආරම්භය සංකාරය, නමුත් සංකාරයේ සංඥාවට අයිති නැහැ. හඳුනන දේ ආරම්භය කල්පනා කරන්න පුළුවන්, කල්පනා කරන එක සංඥාවට අයිති නැහැ.
අර එක එක වචන දාගන්නේ අතීතයේදී ගෙනගෙන තියෙන්නේ. ඒ නිසා සංවිධාංශ දැන් අපි හිතෙන් හිතෙන් අරගෙන ගැට ගහ ගන්නවා කියන ticket වචනයක් හරි වචන දෙයක් හරි දෙන්න පුළුවන් සංවිධාංශ. ඒ කියන්නේ අනුශේය සහ විඥානීය, එහෙම නැත්නම් මානසික හරිය සහ විඥානීය මේ විදිහේ නෝකද හිවත ඉගෙනගෙන
තියෙනවා. අවිද්‍යාව සහ සංකාරය කියලා කියන්නේ. සංකාරය කියන වචනය යයිති. එතෙන්ට ගැට ගන්නවා කියන එකට අයිති ක්‍රෑෂ් කරනවා කියන එක. අපි විපාකයට හම්බෙච්ච පෙනෙන රූපය අපි හිතන කියන කරන දේවල් පෙනෙන දේට ක්‍රෑෂ් කරලා තියෙනවා. එතකොට ඒකට අයිති සංඛාරය කියන වචනය. අවිද්‍යාවච්ච සංඛාරා කියන වචනය උදෙන්ට අයිති නියම වචනය. තව පැත්තකින් ගත්තහම ආයෝහණය කියලා කියන්නේ ඔකට. ආයෝහණ කියලා කියන්නේ රැස් කරනවා කියන එක. ආයෝහන සංඛාරා කියලා කියන්නේ. එතකොට අපි කුසල අකුසල ආනිජ්‍ය ස්වභාවයෙන් යුක්ත සිතින් කින් කිරින් රැස් කරලා තියෙන්නේ මේ රූපයට එකතු කරලා. මිදුලේ තියෙන හැමතැනම තියෙන ඒවා අතුගල අතුගල එක ගොඩකට එකතු කරන්නේ. ඒ වගේ අපේ සිතේ එක සිතකින් නෙමෙයි සිත් ගානක් හිතලා, සිත් ගානක් හිතලා කියපු වචන ගොඩාක් එකතු කරලා, සිත් ගානක් උපද්දලා කියපු කරපු ගොඩාක් දේවල් එකට එකතු කරලා එකතු කරලා අතුගල රැස් කරලා තියෙන මේ රූපෙට. දැන් ඕක අපිට එක හිතකින් කියලා වෙන්න පුළුවන් හේතුවට. නමුත් දැන් රුවන්වැලිසෑය බලන්න යනවා කියන කාරණාවක් උණු බලන්න මෙහෙදී ඉඳලා මොනතරම් සිත් ටිකක් උපද්දයිද, මොනතරම් වචන කතා කරයිද, මොනතරම් ලෑස්ති වෙයිද, මොනතරම් දවසක් උත්සාහවත් වෙයිද, ඔය ඔක්කොම පුරිම චේතනාව යන ගණයට යනවා. අර මුලින්ම උපන්න චේතනාව යන ගණයට යනවා. ඔය ඔක්කොම හිතින් කියින් කිරින් එකතු කරලා එකතු කරලා එකතු කරලා රැස් කරන්නේ මොකේද? අන්න අර රූපේ. ඒකට තමයි රැස් කරන එකට තමයි කර්ම කියලා කියන්නේ. එතකොට
දැන් සමහර වන්වලි සෑය කියනකොට මට එකපාරටම ඒ වන්වලි සෑය පේනුණා. හැබැයි ඒක මම ඒක වැඩි දිවෙන. ඒ කියන්නේ මම සංකාර කරේ නැහැ. ඒක දැක්ක විතරයි. එහෙමද?
සංකාර වෙලා ඉවරයි. ඒක සංකාර නොවෙන්න නම් ඔබතුමිය දකින්න ඕනේ ඔය චිත්තජ රූපය මනසින් උපන්න චිත්තජ රූපයක් හැදිර දකින්න ඕනේ. මනස නැතිව නැති වෙන්න ඕනේ. මනසින් උපන්න චිත්තජ රූපය බැහැර තියෙන බවන්සය දැක් සිහි වෙන තාක් කර්මයි. මනසින් කර්ම රැස් වෙනකොට තියෙන්නේ දැන් ඇහැට පෙනෙනකොට කර්ම, හිතේ ඇති වෙන ගතිය පෙනෙන දේ අනුව ගෙහෙලා. ඒ කියන්නේ වටාපත කියන අදහස හම්බුනොත් හිතේ අදහස වුණාට මේ රූපේ වටාපත වගේ පේන්නේ කර්ම. එතකොට අම්මා තාත්තා දුව පුතා සහෝදර සහෝදරියෝ කියලා රූප ආයතනයෙන් පේන්නේ මේ කර්ම වලට. සද්ද එහෙමයි, දරුවා එකට අහඳ කුරුල්ලෙක් එකට අහඳ බස් එකකට අහඳ කියලා තමන්ගේ මනසේ තියෙන ගති ටික සද්දායතනෙන් පෙනෙන්නේ. මනසේ තියෙන ගති ටික ගන්ධායතනෙන්, මනසේ තියෙන ගති ටික රසායතනෙන්, මනසේ තියෙන ගති ටික පොට්ටබ්බායතනෙන් පෙනෙන්නේ. ඊට පස්සේ සිතේ දිලින්නේ මනසේ තියෙන ගති ටික ධම්මායතනෙන්. ධම්මායතනෙන් ප්‍රකට වෙනකොට ඒකේ තියෙන ස්වභාවය තමයි ධම්මායතනේ අනු ඕගොල්ලන්ගේ විඥානයේ පිටලා තිබ්බොත් ඕගලන්ට දැනෙන ධම්මායතනේ කියලා නෙමෙයි. ඕගලන්ට හම්බ වෙන්නේ gedara මතක් වුණා කියලායි. මනසින් යමක් සිහි කරනකොට gedara මතක් වුණා, දරුවා මතක් වුණා, අම්මා මතක් වුණා, නැත්නම් වැඩකොළ මතක් වුණා කියලා හිතෙන්නේ. එහෙම හිතනකොට දකින්ද මනස අපි එහෙම හිතුවොත් අපි දැන් මනසකින් ධම්මායතනේ අනුමය වෙහිලා තියෙනවා. ඒ කියන්නේ දැන් එහෙම මෙහෙම රූප ආයතනය අනුව අපි ගියොත් අපිට පේන්නේ කෙනෙක්ව හම්බුනා කියලානේ. දෙයක් හම්බුනා කියලානේ. රූප ආයතනය අනුව ගියා කියන අදහසක් නෙමෙයි අපිට තියෙන්නේ. නමුත් අපි රූප ආයතනය අනුව ගිහිල්ලායි තියෙන්නේ. හිතේ තියෙන ගති ටික වටාපත කියලා අපි බාහිරෙන් දකින්න ගියොත් රූප ආයතනය අනුවයි අපි යථාර්ථ වශයෙන් ගිහිල්ලා ගත්තම රූප ආයතනයටයි බැඳිලා තියෙන්නේ. නමුත් අපිට හම්බෙන්නේ වටාපත. ඒ වගේ ධම්මායතන අනුව ගියහම යථාර්ථ වශයෙන් තියෙන ධම්මායතනය. නමුත් අපි ගිහිල්ලා තියෙන්නේ මොකද්ද? අපිට තේරලා තියෙන්නේ දරුවෝ මතක් වුණා, ගෙදර මතක් වුණා කියන තැනක. මනස තියෙන ගතියට රුවන්සේ සිහි වුණා කියලා හරි තිබ්බොත් කර්මය. ඒක හැබැයි කුසල කර්මය. ඒක පුණ්‍ය අභිසම්පාද.
රුවන් මට තව තේරුම් ගන්න හරි තමරුණා. දැන් කියන්නේ දැන් රුවන් බැරි සෑය මම දැක්කේ ඒක ඡායාවක් නේ මගේ මනසෙන් නේ ඡායාවක් නේ. ඉතින් ඒක දැක් එහෙම හිතට ආපු එක මත වෙච්ච එක ඒක කර්මයක්.
එහෙම ඒ ටික කර්මයක් දැන් ඒ නිමිත්ත කර්මයක්මයි. ඔබ කර්ම ක්ෂය කරනවා කියන ඔය මනස තියෙන දැන් හදාගත්ත කර්මයද අවලංගු වෙන්නේ ආපෝ පංචායතනයේ ආරම්භය තියෙන අවබෝධයෙන්මයි. දැන් ගත්ත අර පෙනෙන දෙයට අපේ සිතේ ගති ටික බැඳලා දැන් මේ නිමිත්ත රුණසය කියලා පෙනෙන ටික ගත්තහම දැන් අපිට සිහි වෙනකොටම කර්මමයි දැන් තියෙන්නේ. ඒ ටික හැදෙන්නේ මෙහි ඇත්ත දකින්නකොට ඒ මත්තම හැදෙන්න ඕනේ. ආපහු ඒ කියන්නේ ඇසිදිරි විදදාපු රූප ආයතනය මේ රූප ආයතනය අරබ්‍ය අපි සිහි කළයි දැනගන්නේ. අපි දැනගත්ත දේ මේ රූපෙට අයිති නැහැ කියන මට්ටම දැනගන්න මනසේ තියෙන අර ගති ටිකේ ගතියද වෙනවා. මනසේ දැනට අපිට තියෙනවානේ මේ හැඩේ රුවන්සය, මේ හැඩේ අපේ අම්මගේ, මේ තාත්තා, මේ දුවගේ, මේ පුතාගේ කියන ගති තියෙනවානේ. මේ ඇත්ත දකින්න ওই මනසේ තියෙන කාරණා ටිකේ මේ වේග තමයි හැදෙන්නේ. කර්ම ක්ෂය වෙනවා කියලා කියන්නේ ඒක. එතකොට මට ඔකේ මතක් කරන්න ඕනේ උනේ කදේයි මේ සියලු සංස්කාර කියලා කියනකොට සංකත අභිසංකත සංස්කාර කියන ටික ස්පර්ශයන්තය පෙනෙනවා කියන ටික විපාකයේ එක අන්තයක්. ඊට පස්සේ ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා ඒ පෙනෙන ඇහෙන දෙයට හිතින් කියින් කිරින් කරන එක තමයි අභිසංකරණක සංකාරය නැත්නම් අවිද්‍යාපච්ච සංකාරා කියලා කියන එක. ඒක තමයි කර්ම. පෙනෙන දේ ආරම්භය යමක් හිතන්න පුළුවන් හිතන්න. හිතනවා කියන දේ පෙනෙන දේට අයිති නැහැ, පෙනෙන දේ හිතනවා කියන දේට අයිති නැහැ කියන අවබෝධය තුල ඉඳගෙන හිතන කියන කරනවා නම් ඒ හිතින් කියින් කිරින් කර්ම වෙන්නේ නැහැ. ඒ හිතින් කියින් කිරින් කර්ම ක්ෂය කිරීම පිණිස පවතින රහතන් වහන්සේ නමකටත් හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන්. හිතුවට කිව්වට කළාට කර්ම රැස් වෙන්නේ. රැස් කරන්න, ගබඩා කරන්න, තමන් හිතන කියන කරන දේවල් රූප ශබ්ද ගන්ධ රස කියන මේ ලාච් වලට දාලා තියන්නේ. මේවට තැම්පත් කරන්නේ. එතකොට හිතන දේ, කියන දේ, කරන දේ හිතින් කියින් කිරීමෙන් පස්සේ නිරුද්ධයි කියන අවබෝධය එනවා. පෙනෙනවා කියන ටික හේතු ටික නැති වෙනකොට පෙනෙනවා කියන ටික නිරුද්ධ වෙනවා. හිතනවා කියනවා කරනවා කියන ටික හිතින් කියින් කිරීම නිසාම නිරුද්ධයි කියන ටික එනවා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිනකොට මේ කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කර්මයන්ගේ අනිත්‍යය දකිනවා. තුරාණ කර්මෙන් හටගත් ධර්මයන්ද ප්‍රත්‍ය නිසා හටගම ප්‍රත්‍ය නැතුව නැති වෙනවා කියලා දකිනවා. මේ දෙකක් තමයි ඇත්ත දකිනවා. මෙන්න මේ මට්ටමට දකින මට්ටමට ආවහමයි කර්ම ක්ෂය වෙනවා නැත්නම් මේ සංසාරයෙන් නිදහස් වෙනවා කියන කාරණා වෙන්නේ.
සමාවෙන්ද දැන් රුවන් ඒකෙන්ද මම මෙහෙම ඡායාවක් දැක්ක මට එහෙම හිතෙන එක හිතෙන එක සුදාශ්‍රයකින් හැදිච්ච එක ඒකත් මේ නැතිවලා ඇතිවලා නැතින එහෙමද ෂෙයාර් කරන්නේ
දැනට රළු මට්ටමට එහෙම හිතන නමුත් යථාර්ථයටම සුද්‍රාශ්‍රකය කියලා හිතන්න ඕනේ නැහැ ඒ කියන්නේ නැහැ එතන ප්‍රධානම දේ තමයි කෙනෙන දෙයට තමන්ගේ මනසේ ඇතිවෙන හිතන කියන කරන දේ අයිති නැති බව පෙනෙන දැනට එන්න ඕනේ. හිතලා ගන්නවා කියන එක අයිති නැහැ. වේදනාව. නැදන් අපි කියමු වේදනා සංඥා චේතනා ඔක්කොම යෙදිලා අපිට මේ හැඩතලේ පේනවනේ. පේනවා. දැන් පුංචිම ළමයෙකුට මේක පෙන්වුවොත් මාස 6-7ක ළමයෙකුට පෙනේ නේද මේ අරමුණ? නමුත් එයාට මේක දකිනකොට වටාපතක් කියලා හෝ මොනවාරි ප්‍රඥප්තියක් සීවේද අදහසක් සීවේද නෑ එහෙනම් අපේ ඇත්තත් ඒකනේ එහෙනම් පෙනෙන දෙයට ආධුනිකයි මේ දැනුමනේ ඔව් ඊට පස්සේ නමුත් ලෝකීය පරිහරණය කරනකොට වටාපත කියනකොට ඕගොල්ලෝ වටාපත කියන අදහසින් මේ රූපය දැනගත්තට කමක් නැහැ මේ රූපේ දැනගන්නකොට වටාපත කියන අදහස සිහි කරගත්තට කමක් නැහැ. දෝෂය තියෙන්නේ මේ රූපෙම වටාපත වෙන එකයි දෝෂය තියෙන්නේ. ඒ කියන්නේ සිහි කරගත්ත එක තමන්ගේ මනස සිද්ධියක් වෙන්න ඕනේ. මෙතන තියෙන වැරද්ද ප්‍රශ්නේ තියෙන්නේ මේ අරමුණේ උපේක්ෂා සහගතයි. නමුත් ඇදෙන්න ගැටෙන්න තියෙන අරමුණ වල මේ ඇත්තන දැක්කහම තමන්ගේ මනසේ තියෙන ගති ටික ඒවට බැඳලා ඒවයක ඇලෙන ගැටෙන ගති ඇති කරගන්නවා අපි. අර මං කිව්වේ සද්දේ කියන එක ඇති වෙනකොටම මට බැන්න නේද කියන ගති ටික අපේ මනසේ ඇති වෙන්නේ. නමුත් කොච්චර පරස්තරද කියනනම් අපිට පේන්නේ නැහැ. ඒ මනසේ ඇති ගති නොදකිනකොට අපිට හිතෙන සද්දේ බැනපු එකක් කියලා. බයින සද්දයක් ඇහෙන්නේ. එතකොට අපිට බාහිරින් බැනුම් අහන්න හම්බ වෙනවා. ඉතින් ඔන්න වගේ ටිකක් මේ කියන ටික ගැඹුරුයි කියලා ඔන්න ඔය වගේ තැනක් තියෙන තව පැත්තකින් ගත්ත සම්මාදිට්ඨිය කියලා ඔන්න ඔය ටික දකින්න මට්ටමට ගියොත් මේ සම්මාදිට්ඨියට නිවන කියලා කියනවා. මොකද කර්මක්ෂය කිරීම ඉබේම වෙන්නේ. සසර ඉපදෙන කර්ම නතර වෙනවා කියන එක වෙන්නේ ඉබේමයි. මේ ඇත්ත දකින්න තියෙන තැනට එනකොට.
එතකොට ආයතන පෙර නොතදීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන්නේ ඒ අර ගැප් එකේ ඇති වෙන උපාදාය රූපේ ඉපදিলা නැති වෙන එක දකින්න එකද
නෝ දකින්න එක ඒක දකින්නවා කියන සිද්ධිය වෙන්නේ තමන්ගේ මනසේ තියෙන දේවල් ගැට ගන්න නැත්තම් එතන නොදකින්න හින්දායි තව පැත්තකින් ඒක ඇති බවට හම්බ වෙන නිසා මේ මනසේ ගැට ගන්නේ තව පැත්තකින් ඔය කොයි පැත්තකින් ආවත් එකම සිද්ධිය වෙන්නේ දැරිලා තමන්ගේ මනසේ පහළ වෙන ගති අර මං කිව්වේ ප්‍රාළු වශයෙන් ප්‍රඥප්ති මුකුත් ඕනේ නැහැ රූපය තියෙනව නේද කියලා ඒ දිහා යෙදිලා බලන ගතියම සසංකාරිකයි මනසේ තියෙන නිකන් යොමු වෙනවා කියන සිහිය හෝ රූපෙට බැඳලා ඒකද කර්මයි දැන් මොකෝත් ප්‍රඥාක්තියන ඔකට හොඳට සූත්‍රයක් තියෙනවා සංයුත් නිකායේ චේතනා සූත්‍රය බලන්න යම් කෙනෙක් පෙනෙන දේ අරබය හේතුය කල්පනා කළත් මේ කර්ම රස වෙනවා යම් කෙනෙක් හේතුය තත කල්පනා නොකළත් අනුසේ වශයෙන් හෝ පවතින නියත් කර්ම රස වෙනවා ඒ කියන්නේ මේ අරමුණට හිත කිසිම දෙයක් හිතන්න ඕනෙත් නෑ කිසිම දෙයක් කල්පනා කරන්න ඕනෙත් නෑ නම් බලනවා කියන සිද්ධිය විතරක් කළොත් මේකට ඒක බලනවා කියන සිද්ධිය මානසික ගතිය ඒ ටික පෙනෙන දෙයටයි තියෙන්නේ හැම වෙලාවෙම විරාගයි කියලා කියන්නේ පෙනෙන දෙයෙන් නොවැළී පවතින ඕනේ මනස පෙනෙන දෙයට නැඹුරු වෙලා පවතින්නේ නෑ මනස ඒකයි විරාග මනස රාග කියලා කියන්නේ පෙනෙන දෙයට ඇලිලා පවතින්නේ පෙනෙන දෙයට නැඹුරු වෙලා පවතින්නේ අජ්ජෝසාය තිට්ඨති බැසගෙන පවතී කියන තැනකට යනකම් යනවා. ඒ නිසායි අපිට ප්‍රඥාප්ති නැති වුණාට මේකෙන් අපි මිදෙල නැත්තේ. අපේ මනස තුලින් මේක මෙහෙවල තියෙන. ඊට පස්සේ දැන් අපිට ඕක දැනගන්නවා. තාම පේන්නේ නැහැ ওই මට්ටමේදී. දැනගෙන කර්ම රැස් වෙන හැටි දන්නවා, කර්මක්ෂය වෙන හැටි දන්නවා. තම පෙනෙන හැම ස්පර්ශ ආයතන හය වෙනම එකක්. හිතන කියන කරන දේවල් හිතන්න කියන්න කරන්න පුළුවන්. නමුත් ස්පර්ශ ආයතන හයට ඒක රැස් වෙන්න නොතියා, ස්පර්ශ ආයතන හයට බැඳෙන්න නොතියා නුවණින් දැක්ක යුතුයි කියන තැන දැනගෙන තියෙන්න ඕනේ. ඒක දැනගෙන පැත්තකින් තියලා ඒ ධර්මතාව දෙකක් කියලා මේ පෙනෙන දේ පෙනෙන දෙයට අහවල් මහත් යන්නේ කියලා හිතනවා. කියනකොට හිතන දේම දැනගන්නවා මිසක දැනගන්නකොට පෙනෙන දේ ඇයිති නැහැ. පෙනෙන දේ උදව් වුණා හිතන්න. හිතන දේ දැනගත්තේ දැනගත් එක පෙනෙන දේට ඇයිති නැහැ කියන ටික දකින තැනට ගන්න ඕනේ අපේ මනස. ඒක දකින්න නම් අපේ මනසේ තියෙන නියවරණ ධර්ම නැත්නම් ආවරණීය ධර්ම දුරු කරන්න ඕනේ. ඒ ආවරණීය ධර්ම දුරු කිරීම සඳහායි අපි මේ භාවනා කරන්නේ. තාපයෙන් ගත්තාම එතකොට සීලයක පිළිතලා සමතකම තහනකින් හිත වඩමින් විදර්ශනා කටයුතු දැනටත් අපි දන්න විදිහට භාවනා කරන්න දැන් 10 වෙලාවකේ ටිකක් බීලා ඔගොල්ලෝ දාන වෙලා වෙනකන් ටිකක් භාවනා කරන්න. භාවනාව කියලා කියන්නේ මොකද්ද? වර්තමානයේ ජීවත් වෙන උත්සාහවත් වෙන එක. එතකොට ඒක මොන ඉරියව්වක මොන විදිහකටද තමන්ට කරගන්න පුළුවන් කරන්න පුළුවන් ඒ ටික විතරක් වගේ බලාගත්තාම ඇති. අමාරුවෙන් අපහසුවේ එක තැනක කකුල් හිටි වැඩනකම් ඉන්න ඕනේ නැහැ. එහෙම තමන්ට පහසු එහෙම ඉඳලා නම් එහෙම කරන්න. නමුත් සක්මන් කරමින් ඉන්නම් මට හිත කොහටද යන්නේ නැතුව එවිදින ඉරියව්ව ඔස්සේම තියාගන්න පුළුවන් එහෙම කරන්න. නැත්නම් යමක් සජ්ජායනා කරනකොට කියවනකොට හිත එක තැනක තියාගන්න පුළුවන් නම් එහෙම කරන්න. එතකොට ගතේ චිතේ නිසින්නේ සුත්තේ ජාග්‍රතේ භාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී හොති. යනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදා ගන්නකොට කතා කරනකොට කතා නොකරනකොට හැම වෙලාවකම සම්පජානකාරී හොති නෝනේ දැනගෙන කරන්න. එතකොට එකම ඉරියව්ව විතරක් නෙවෙයි ඒකට ඇති. මේ හැම වෙලාවෙම තමන්ට පුළුවන් කැමති ඉරියව්ව ඇසුරු කරන්න කැමති විදිහකට ඇසුරු කරන්න ලෝකේ ඒ හැම තැනකම අවශ්‍ය සිහිය විතරයි. සිහිය සති සම්පජන්‍ය කියනක අවශ්‍යයි. ප්‍රපංච නීවරණ ඇති නොවන විදිහට මනසක වග බලා ගැනීම එදිනෙදා ජීවිතේ යෙපෙන්න. අද දවස තුල විතරක් ඉන්න. මේ දැන් විතරක් ඉන්න. මේ දැන් හිතෙන්, කයෙන්, වචනෙන් කෙරෙන සිද්ධාන්ත ටික එක්ක ඉන්න. එච්චරයි අවශ්‍ය. ඔබට මනස පුරුදු කරන්න, පුහුණු කරන්න, පුරුදු කරනකොට පුහුණු කරනකොට පුරුදු වෙන, පුහුණු වෙන දවසක් තියෙනවා. එදාට මහන්සි වෙන්න ඕනේ මේ හිත හදන්න, හිත හැදෙන දවසක් එනවා. කතා කරන හැම වචනයක් ගානේ මේ ඉන්දියා හුරු වෙනවා. කරන හැම දෙයක්, කියන හැම දෙයක් එක්කම ඉන්න, හිතන හැම දෙයක් එක්කම ඉන්න, කරන හැම දෙයක් එක්කම ඉන්න හුරු කළාම හුරු වෙනවා. අද අපි හුරු කරලා තියෙන්නේ හිතනවා, හිතන දේ එක්කත් නෙමෙයි ඉන්නේ, කියනවා කියන දේ එක්කත් නෙමෙයි ඉන්නේ, කරනවා කරන දේ එක්කත් නෙමෙයි ඉන්නේ අපි. මනස වෙනම වෙනම හිතින් කියින් කියින් කරනවා. ඒක වෙනම සිද්ධියක් වෙලා. ඒ නිසා තමයි අපිට දුක ඇති වෙන, අමනාපය ඇති වෙන, ඇලීම ගැටීම ඇති වෙන, කෙලෙස් රැස් වෙන්නේ, කෙලෙස් ඇති වෙන්නේ. ඒ නිසා තාපයෙන් ගත්තම නීවරණ ධර්ම වැඩි වෙන්නේ. ඉතින් නීවරණ ධර්ම දුරු කරගන්න තියෙන එකම ක්‍රමය තමයි පිරිසිදු වර්තමානයේ ජීවත් වෙන්න. ඒක තමයි මේ කායගත සතිය කියන සතර සතිපට්ඨාන බණවලා තියෙන්නේ ඔකට. ඊට පස්සේ නීවරණ ධර්ම දුරු වුණාම අපිව කතා කරපු ගැඹුරුම දේවල් නොගැඹුරු අපිට තේරෙනවා. මම දැන් තේ ටිකක් බොන්න බීලා දවල් දාන වෙනකම් භාවනා කරන්න දාන්න පස්සේ මම කට කාලට එක එකවට විතර වගේ එන්නම් ඇවිල්ලා භාවනා ගැන ටිකක් අපි කතා කරමු මුල ඉඳලා.
සාමනාස දැන් විඥානය කියන්නේ මායා මේ